තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කොහොමද වහන්සේට?
මෙහෙට නම් හොඳ ක්ලයල් ගුණයකුත් තියෙනවා. සාමාන්‍ය ශරීර සෞඛ්‍යකුත් තියෙනවා. ගියේ ඊයේ කාලගුණ හොඳ වැත්තට වගේ හැරෙන්න ගත්තා. අදත් ඒ ට්‍රෙන්ඩ් එකම තියෙනවා. ඒ නිසා අපිටත් සුන්දර දවසක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
සාදු සාදු සාදු. එහෙනම් උදේ අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරමුනේ. ලොකු ස්වාමීන් වහන්සේකින් සහ සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙමනම් අද අපි මේ පටන් ගන්න යන්නේ සුපුරුදු පරිදි සතිපතා කෙරෙන කමඨහං සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනයි. එහෙමනම් මම අති ගෞරවයෙන් ආරාධනා කරනවා අතිපූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේට කමඨහං සුද්ධ කිරීමේ වැඩ කමඨහං සුද්ධ කිරීමෙන් අපේ වැඩසටහන ආරම්භ කරන ලෙසට. සාදු සාදු සාදු.
හොඳයි
හොඳයි. අපි අර කලින් කිව්වා වගේ ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න අද ලැබිලා නැති හින්දා කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් මේ වෙලාව අත උස්සන්න. එතකොට මම නම කියලා කතා කරලා මයික් එක අන්මියුට් කරන්න. නිරෝෂ සුරංගනීට ප්‍රශ්නයක් තියෙනවා. මයික් එක අන්මියුට් කරන්න පුළුවන්ද?
තමා වෙන්න මම දැන් ඕනේ හැමෝටම අන්මියුට් කරන්න පුළුවන්.
සුරංගනී ප්‍රශ්න අහන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ප්‍රශ්න නම් බැලුම් අහන්න වෙයිද දන්නේ නැහැ. ඒත් අහන්න කියලා හිතුණා. සමහර ස්වාමීන් වහන්සේලාගේ පණහන කොට සමහර ස්වාමීන් වහන්සේලා දේශනා කරන එක මට ඇහෙන්නේ වැරදියටද මන් දන්නේ නැහැ. කොහොම හරි මට දෙකක් අතර පැටලවිල්ලක් තියෙනවා. දැන් අපි ගිහියෝ විදිහට පංචශීලයේ ආරක්ෂා කරන්නේ. එතකොට තුන්වෙනි සිල්පදය රකින්නකොට එතනදී අපි ආයතන සංවරයක් කර යුතු නැද්ද? මොකද මම බණ අහනකොට අහලා තියෙනවා අපි දැන් ඔබ වහන්සේ මේ ගමනේ යන අයටත් භික්ෂුව කියලා ආමන්ත්‍රණය කරනවා. ඒ විදිහට අපි භික්ෂුවක් නුණත් අපි මේ ගමනේ යන අය විදිහට ඇස කන නාසය ඒ වගේ මොනවාද ආයතන හයෙන් ආරක්ෂා වෙන්න ඕන කියලා. එතකොට ඒක අපි ගිහියෝ විදිහට පංචශීලයේ රකින්න අය විදිහට ඒක එහෙම කරන්න ඕනේ නැද්ද අපි කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
අපි කියන ප්‍රශ්නට මට උත්තර දෙන්න බෑ.
අපි
නෙමෙයි සමහරවිට පස්සේ ගත්තොත් ඒක ඉතින් තමන් කැමති නම් මේ ඉන්ද්‍රිය සංවරයට යනවා. එතකොට ආනිසංස ලැබෙයි. ඉන්ද්‍රිය සංවරය කරගත්තේ නැත්නම් ඒකේ ආදීනව ලැබෙයි. ඉතින් ඒ අනුව මිසක්කා මේ හාමුදුරුවෝ කියන දේවල් වලට නැත්නම් ඒක එක පූජක පක්ෂ කියන දේවල් වලට අපි වශයෙන් කරන්න කියොත් ඒක දේශපාලනේ උතන තියෙන්නේ. ආගමක්වත් ආධ්‍යාත්මයක් නෙවෙයි. ඒ නිසා දේශපාලනේ ආධ්‍යාත්මේ වෙන් කළ දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් මේ අනුන්ගේ ප්‍රශ්න තමයි. ඉතින් එහෙම තියෙනවා නම් මම කියන මොනම ඉන්ද්‍රිය සංවරයක්වත් කරන්න බෑ කියනවා. ඉතින් ඒ නිසා තමන් වශයෙන් තමන්ට ඒක ගන්න පුළුවන් ප්‍රමාණයෙන් අරගෙන පුළුවන් තරම් ඒක රැක ගන්න උත්සාහ කරන්න. ඒක ඉතින් ආරක්ෂාකාරීව ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. භාවනා නොකරන කෙනෙකුටත් කියන්න පුළුවන්. අන්‍යාගමිකයි කියා ගන්න කෙනෙකුටත් කියා ගන්න පුළුවන්. ඉතින් ඒක කරගෙන යනකොට සුරංගිට අහුවෙන්නේ සුරංගනීට තේරෙන්නේ ලේසියක්ද එන්නේ නැත්නම් ප්‍රශ්න වැඩි වෙනවා.
මට ප්‍රශ්න නම් වැඩිවීමක් නැහැ. ඒ වුණාට මම තාම සින්දු අහනවා, නාට්‍ය බලනවා වගේ දේවල් තවමත් කරනවා. ඒව මට වළක්වා ගන්නත් ටිකක් අමාරුයි තවම.
ඒ කරන දේවල්
තමන්ට මන්තුලි
කරන දේවල් තමන්ට අමුන්ට හානි වෙන්නේ බඳ වෙයි නම් මත්තට වර්තමානට හානි වෙලා දේවල් දෙවේ නම් කරගෙන යන්න. කරලවා නම් මත්තර තමන්ට හානි මත්තර වර්තමානට හානි වෙනවන තේරෙන්නේ තමන්ට. තමන්ට අනුන්ට හානි කරනන් තේරෙන්නේ තමන්ට. තේරෙනවා නම් විතරයි අපි එක ප්‍රශ්නයක් කරගන්න. නැත්තම් නැති ප්‍රශ්න මේ අලුතෙන් ඉව පටන් ගන්න යන්න එපා. ඒ කරගෙන යන දේවල් ඒ විදිහට බලලා සම්පජඤ්ඤය කියන්නේ ඉච්චරයි. ඒක කරලා අහගෙන යන්න. ඉතින් අපි මේක ඇහුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳයි. අපිට නම් මන් දන්නේ මට නම් ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ.
මම ඉස්සර මුලම කාලේ මම පරියන්කේ ඉඳගෙන සම්පූර්ණ පරියන්කේම සක්මනව සින්දු කියමින් ඇවිදලා තියෙනවා. ඒ වුණාට ඒක කාලයක් තිස්සේ දැන් අවුරුදු 7-8ක් කරගෙන යනකොට දැන් එහෙම ඒව පරියන්කේක සක්මනේදී නම් සමහර වෙලාවට එනවා. පරියන්කේ නම් බොහොම අඩුයි එහෙම දේවල් මතක් වෙනවා. හැබැයි සාමාන්‍ය ජීවිතේදී මම මේ වැඩේ කරනවා. මට නවත්ත ගන්නත් බෑ. මම ඒකට මගේ රුචියක් තියෙනවා. ඒකත් දකින්නවා සතියෙන්. ඉතින්
ඒක සත්‍ය ලකුණක් කරගන්න ඒක සත්‍ය වැඩෙනවා නම් ඔය තමයි බලාපොරොත්තු වෙන දේ සතිය බාල් දිනවන දුර්වල වෙනවන තමයි බලාපොරොත්තු වෙන්නේ සිද්ධ වෙන්නේ ඇති. ඒක නිසා ඒක මේ අඩයාලමකට තියාගන්න, හඩ් එකට තියාගන්න, ලකුණකට තියාගෙන දිගට කරගෙන යන්න. බාධාවක් නැත්නම් දිගට කරගෙන යෑමට මම හිතනවා අපිට මේකෙන්ම උත්තර ලැබෙයි කියලා. ධර්මතාවයෙන්ම උත්තර ලැබෙයි කියන එකයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. බොහොම පිං සිදුවෙනවා.
ස්වාමීන් වහන්සේ තව කෙනෙක් ප්‍රශ්නයක් අහනකම් මමත් මේ කැමැති මේ වෙලාව පාවිච්චි කරලා ප්‍රකාශයක් කරන්න ස්වාමීන් වහන්ස. මේ අවසරයි ස්වාමීන් වහන්ස. එදිනදා ජීවිතේ මට මන් දකින්න ඉස්සරට වඩා මම මාව දකින්න විදියට මම ඇත්තටම කියන හිතාගෙන හිටියේ මම කියන්නේ තරහ යන්නේ නැති ඒ වගේ කෙනෙක් කියලා. මම ගැන මගේ එකක් මං හදාගෙන විශ්වාස කරගෙන හිටියා. නමුත් මට දැන් තේරෙනවා මම දැන් දකිනවා හිතේ ඇතුලේ ඇලීම් ගැටින් තියෙන බව. ඒ වගේම මම දකිනවා මානය කියන එකක් තියෙන බව. ඉතින් මම ඒ කියන්නේ මේ කම්ප්ලේන් එකක් විදිහට නෙවෙයි, මේ අසතුටි මං ඒව දකින එක ගැන. මේ ඉතින් ඔබ වහන්සේගේ වැඩසටහන් භාවනා වැඩසටහන් වලට සහභාගී වුණ නිසා මගේ ජීවිතයේ ඇති වුණ වෙනසක් කියලා මම හරි සතුටින් කියන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඔබ වහන්සේට බොහොම පිං. මට ඒක ප්‍රකාශයක් විදිහට කරන්න ඕනුනේ මෙල.
ඉතින් මේ 25 දෙනෙක් ඉන්නවා දැන් අපේ බජාර් එකේ. 25 දෙනාම ඔහොම ප්‍රකාශ කරනවා නම් හොඳයි. අපිට මේ කරගෙන යන වැඩෙන් අපි දවසකට මෙච්චර වෙලාව දානවා නැත්නම් මෙච්චර සංවිධාන කටයුතු කරන එකකින් අපිට මෙන්න මේ ආනිසංස ලැබිලා තියෙනවායි කියලා අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ අපි අපිම තමයි. ඒක තමයි අපේ සමගිය කියලා කියන්නේ. ඉතින් ප්‍රකාශ කිරීම සාසනේ පණ කියලා කියනවා. ඉතින් ඒ අනුව මම හිතන්නේ මම විතර සන්තෝෂෙන් ඉන්න කෙනෙක් ලෝකෙම ඉන්නවයි කියලා. ඉතින් එසා මම කියනවා ඒ වගේ මේ හොඳ වෙලා බෑ. හොඳ බව පේන්න තියෙන්න ඕනේ. හොඳ බව පේන්න තියෙනවා කියන්නේ නරක දැනගන්න ඕනේ. ඒක සාමාන්‍ය ලෝකයේ වසන් ගන්න ගියට අපි අපේ සතිපාසලේ අපි අපේ සති පවුලේ අපි එකිනෙකාට අපි පාපොච්චාරණය කරමින් අපි අපේ වැරදි දකිමින් මේ ප්‍රකාශ කරමින් යන්න හදනවනම් මම හිතන ඒක පොඩි දරුවන්ට අපි පවුල් වල ඉන්න පොඩි දරුවන්ට අපිට වැඩි බොහොම ඉක්මනට ඕක තේරෙයි. මේ අම්මලා තාත්තලා නිකන් දාල් මිකෙල් රෑ දානියල් සෙල්ලම් දානවා වෙනුවට ඒගොල්ලෝ තම තමන්ගේ වැරදි තේරුම් අරගෙන යනකොට අපිට ගොඩක් ඒගොල්ලන්ගෙන් ආශිර්වාදත් ලැබෙයි, දැනගන්න කියන්නත් දේවල් ලැබෙයි. ඒගොල්ලොත් එක්ක ගනුදෙනුවක් අපි කියන රැපෝ එක ඩෙවලොප් වෙයි. ඒ වගේම අපි එක්කත් අපි එකිනෙකාට බය වෙන්නේ නැතුව මගේ වචන දෙක තමයි පුද්ගලිකයි රහසිගතයි කියා ගන්න නැතුව මේක මේ අපිට බෙදා හදා ගන්න පුළුවන් වෙනවා. ඕනෑකම වැඩි වෙනවා, ලේනෑකමට වැඩිය. හොඳයි.
තව කැමති කෙනෙක් කමඨාම් ප්‍රශ්න නැත්නම් ප්‍රකාශයක් කරන්න උනත් මේ අවස්ථාව පාවිච්චි කරන්න කියලා මම කියනවා.
සරයි ස්වාමීන් වහන්සේ, මම නිරෝෂ කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ මට මේ කොන්දේමර මේ දැන් ධම්මකුසල හාමුදුරුවෝ දන්නවා. මේ ධම්මකුසල හාමුදුරුවෝ තමයි කිව්වේ මේ ඉමර්ජෙන්සි රැඳ සිද්ධ වුණා ගිය සතියේ. කියන්නේ ඇඳෙන් නැගිට ගන්නත් අම් බැරි වෙලා එච්චරට කොන්ද අමාරු වුණා. වැරදි විදිහට ගරාජ් එකේ තිබ්බ අකුස්සන ගිහිල්ලා කොහොමද සම්මුණාසේ ඒ වෙලාවේ සතිය පවත්වා ගන්න මම මේක ලියලා තිබ්බනම් මිලලා හොඳට තියෙන හොඳට කතා කරන්න පුළුවන්. නමුත් මේක පැටලිස් සහගත වෙයි. මම මගේ අද්දකින් මම ඔබ වහන්සේට කියන්නම්, මම ඒ වෙලාවේ මුල කියන්නේ ඇඳේ ඉන්නකොට මම ඇම්බියුලන්ස් එක කෝල් කරන්න කලින් මට සතිය පවත්වා ගන්න එහෙම කියන්නේ එච්චරට අමාරු කම තිබ්බ නිසා ඇඳේ මේ පැත්තට පෙළෙන්නත් බැරි කම නිසා මට ඒ වෙලාවේ සතිය පවත්වා ගන්න එහෙම සීෂයක් ආවෙ නැහැ. නමුත් මම ඊට පස්සේ ඇම්බියුලන්ස් එක දාලා මේ ගෙදර ඒගොල්ලන් ගෙන කලින් ඉඳලා මේවා කරනකොට මම පුළුවන් තරම් සතිය පවත්වාගෙන ඊට පස්සේ මම හොස්පිටල් එකට ගිහිල්ලා ඒ වෙලාවේ සතිය පවත්වා ගන්න උපරිම උත්සාහ කරා. නමුත් ලොකු කෑලි වශයෙන් වේදනාව දිහා බලා ඒ වෙලාවේ වේදනාව කොන්දේ ලෝව බෑක් එකේ වේදනාව දිහා ලොකු වේදනාවක් විදිහට බලාගෙන හිටියොත් එහෙම උප්පරිම වැඩි වෙනවා. පස්සේ වෙලා මං කරේ ස්වාමීන් වහන්සේ වර්තමාන මොහොතට ඔබ වහන්සේ අර කිව්වා වගේ තින් ස්ලයිසිං ඔෆ් ටයිම් වර්ක් කියලා පුළුවන් තරම් වර්තමාන මොහොතට ඇවිල්ලා ඒක දිහා බලාගෙන එතනින් කොහොමද මට වේදනාව හැදෙන්නේ කියලා මම බලනකොට වේදනාව නිකන් කැලි 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 වගේ යනවා වගේ තමයි දැනුනේ. එතකොට වේදනාව නැහැ. සෑහෙන අඩු වෙනවා කියන්නේ. එතකොට ඒ වෙලාවට අර ඔබ වහන්සේ තව ඊගව පාරක කමරන් සුද්ධ කරනකොට මට කිව්වා පර්ත සංකල්පයෙන් බලන්න කියලා. ඉතින් ඒ වගේ වෙලාව ඒ එතකොට අර වර්තමාන මොහොතට ලඟ වෙන්න අර ඒ ටයිම් එක තින් ස්ලයිස් අර ස්ලයිස් එක පොඩි වෙන්න පර්ත සංකල්පේ වැඩි වෙනවා වැඩි වෙනකොට අර වේදනාව මගේ නෙමෙයි නිකන් වේදනාවක් ඇවිල්ලා යනවා වගේ තමයි දැනුනේ. හැබැයි අර නර්ස් ඇවිල්ලා ආපහු නමක් කියනකොට මගේ නම දන්නේ නැහැ දැන් මේ කතා කරන්න කියලා බලන් ඩමේව කරනකොට ආයපහු වේදනාවට යනවා. ඉතින් අමාරුයි වැඩේ වෙලාවේ කරගන්න. නමුත් සෑහෙන දුරට කියන්නත් බෑ. පුළුවන් තරමට කරගන්න හම්බුණා ස්වාමීන් වහන්සේ. එහෙම නැත්තම් ඊට වඩා සෑහෙන වේදනාවකින් තමයි ඒ වෙලාවෙ ඉඳ වෙන්නේ. හැබැයි මට ඒ ප්‍රැක්ටිස් කරන වෙලාවේ මට දැනුනේ ස්වාමීන් වහන්සේ තින් ස්ලයිසස් ඔෆ් ටයිම් කියලා. මම දැන් වේදනාව දිහා විතරක් එහෙම බලන් ඉඳලා නැහැ. වෙලලට මම වර්තමාන මොහොතට ආපහුම මට ඇත්තටම වේදනාව කියලා ගොඩක් වෙලාවට දැනෙලා තිබුණේ ස්වාමීන් වහන්සේ මේ ඇස් වලින් එන ඇහෙන් කණෙන් දිවෙන් ඉන්ද්‍රිය හයෙන් එන මේ ආයතන හයෙන් එන ඒ වේදනාවල් නිකන් චක්‍රයක් වගේ එන ස්පීඩ් එක කියන්නේ එහෙම යනවා කියන්නේ ඇහෙන් එනවා එකපාරටම සමහල්ලාවට බලන්නේ කෙනවා. ඒ බලන්නගෙන මම දැන් බලන්නේ කෙනකොට මම හිතන්නේ කියලා ආහිදලා වෙන දෙයක් කරනකොට ඒ වගේ ආයතන වලින් මාරු වෙන වේදනාවක් වගේ තමයි දැනුනේ. එහෙම තමයි මේ සංකල්පයක් වගේ තිබුණේ. නමුත් අර වෙලාවේ පරතව සංකල්පයෙන් බලනකොට වේදනාව නිකන් කැඩි කැඩි යනවා වගේ තමයි දැනුනේ ස්වාමීන් වහන්සේ.
අපි මේ දුරස්ථ භාවනා වැඩ පිළිවෙලේ අපි සාකච්ඡා කෙරුවේ කයානුපස්සනාව. ඒක සඳහා කරුණු හොයන වෙලාවේදී මම බැලුවා අපේ කටු ඥානරාම අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ සත්ත්වවිසුද්ධි සත්තානුපස්සනා පොතේ ඒකේ කයනුපස්සනාව විශ්ව වෙලා තිබුණේ සාරාංශයක් තිබ්බා. ඒ සාරාංශේ කයනුපස්සනාව ගන්නේ මේ සීක සල්ලහරණ සූත්‍රයේ විදිහට. ශෝක සල්ලහරණ. ශෝක උල ගලවලා දැවීමේ ක්‍රමයක් විදිහට. ඉතින් ඒක සඳහා විශ්ව හොයනකොට පේනවා කයනුපස්සනම් භාවෙන්තෝ ඝන සංඤ්ඤම් පදහති කියලා. අපි මේ ඝන සංඥාට ගත්තොත් තමයි මේ දුකයි සේ ශෝක සල්ලයයි ඔක්කොම තදබල විචයට බලපාන්නේ. නමුත් තින් ස්ලයිසිං ඔෆ් ටයිම් වලට ගිය ගමන් ඒකේ තියෙන මේ අර ඝන බහලකම පුංචි කෑලි වලට කැඩෙනවා. ඒක කඩන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා, කාලයේදී සහ දේශයේදී. දැන් ඔතන තියෙන්නේ මේ කොන්දේ අමාරු එක පැත්තක්. ඒවට වගේම හිත අර ගන්නවනේ ඔක දෝමනස්ස වශයෙන් දෝමනස්ස ගත්තාම ඉතින් අර දේශේ වශයෙන් අහු වෙන්නේ නැහැ. කායික වශයෙන් ගත්තොත් කොහේද මෙතන තියෙන්නේ ඒක කෑලි කෑලි වලට කඩන්න පුළුවන්. ඒ කියන්නේ විභජනය කරලා බලන්න පුළුවන්. නැත්නම් තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කරන්න පුළුවන්. එතකොට ඝන සංඥාව දුර්වල වෙනවා කයනුපස්සන බව. එතකොට ඕනෙම බරපතල දෙයක් gediya pitin බැලුවොත් අපි බය වෙලා පස්සට යනවා. ඒක කපල කොටලක් බලන්න විසි වෙන උපකරණ ආයුධේ පාය වෙලාවේ. අන්නේ උපකරණ ආයුධ ටික තියෙනවනේ මේ කඩල බලනකොට මේ පුංචි කොටස් රාශියක් එකතු වෙලා තමයි මේ භයානක ප්‍රතිරූපයක් සංඥාවක් හැදෙන්නේ. ඉතින් මේ ඒකේ කඩාවැලීමේ උපකරණ ටික කල්ලාතු තියෙන්න ඕන කියලා මම කියන්නේ. තින් ස්ලයිසිං ඔෆ් ටයිම්. එහෙම නැත්නම් මේකට මූණ නොදී පණින්න නැතුව ඒකටම මූණ දීලා බලාගෙන ඉන්න ගතිය ආන්නේ බලාගෙන ඉන්න පටන් අරගත්තාම තීරණ පටන් අර ගන්නවා. මේ ඉතරාට පත් වෙලා තියෙන එකනා විභූ විභීෂණ පාගන. එහෙම නැත්නම් කුරවගෙන පයින්නවා අපිට. පයින්නකොට ඒකේ පොඩි කෑලි කඩලා බලන්න පුළුවන්කම. ඒක තමයි විද්‍යාව කියලා කියන්නේ. විද්‍යාවෙන් කරන්නේ අපි දේවල් විභජනය කරලා බලන එක. විභජනය කරන්න බෑ ඒ දේවල් වලට ආදරය කරනවා නම්. විභජනය කරන්න බෑ ඒ දේවල් වලට බය වෙනවා නම්. ඉතින් ඒ ආදරය සහ බයට තමයි ශෝක කියලා කියන්නේ. ඉතින් ඒ ශෝක දැල්ල හරණ කරන්න පුළුවන් මේ ඉදිරිපත් වෙච්ච සතුටුදායක කාරණාව හෝ දුක්ඛදායක කාරණාව කොටස් කරලා බලන එක. අන්නේ කොටස් කර බැලීම බුදුරජාන් වහන්සේ අපිට උගන්වපු සල්ලේ මේ විභජ්‍යවාදයේදී තියෙනවා. ඉතින් විභජ්‍යවාදයේ තමයි අපි මේ කයානුපස්සන කියලා කියන්නේ. ක්ෂය වෙනදි හැටි බලන්න නම් කැලි කරලා බලන්න ඕනේ. ගොනු කරලා බලනවා නම් ක්ෂය වීම දකින්න බෑ අපිට පේනවා අප්පා මේක මා විශාල මේ ඝන බාහල දෙයක් කියලා. ඒ ඔක්කොම අපි හිතින් හදාගන්න දේ. ඒ නිසා සාමාන්‍ය බජාරකේ කතාවක් තියෙනවා කවුරු හරි ඕනටඩිය සද්ද දානවනම් මල්ලි කියලා කතා කරන්න කියලා. මොකද මල්ලි? මල්ලි මොකද? කියලා ඇහුවොත් එහෙම නිකම්ම කතා කරන එක න අයියා වෙනවා. අයියේ මොකද කියලා ඇහුවොත් තමයි අර උල්ලුවට අත තියෙනවා. ඒ නිසා බජාරකේ මල්ලි කතාව වගේ එකක් තමයි එන වේදනාව හෝ කරදරේ හෝ කැලිය වලට කඩ කඩ බලන එක තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියන එක ඇත්තටම මේ the gist එහෙම නැත්නම් the ඒ පොත ලියපු කතරු ඉදිරිපත් කරපු අදහසක් කොටස් වලට කඩලා බැලීම. අපි කැමති නෑ දුක කොටස් කරලා දකින්න. ඒ දුක කියා පාණ්ඩයි අපි කැමති. මට මෙහෙම දරා ගන්න බැරි දුකක් ආවයි කියලා ඒ අනුන්ගේ අනුකම්පාවක් ඉල්ලන්න කරන කතාව. ඒකෙන් අපිට කවදාකවත් මේ ලාභයක් නම් වෙන්නේ නෑ. දුකට කතා කරන්න ඕනේ අපි ඒක හොඳයි බොහොම හොඳයි. අපි මේක පොඩ්ඩක් බෙදලා පරලා බලමුකෝ. කියලා කැලි කැලි වලට කඩලා ඒකේ බලන්න පුළුවන් ගතිය මේ බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන මේ හොඳ ලස්සන ටූල් එකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විද්‍යාවනේ විද්‍යාවේ පියා වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඕනම දෙයක් කපලා කොටලා බලන්න. හැබැයි ඉතින් ඕක ওই කොච්චර උපකරණේ ළඟ තියාන හිටියත් භාවනා කරලා තිබ්බත් අම්මා මැරෙන්න ඕනේ. ඉස ගිනි ගන්න ඕනේ. කිට ගිනි ගන්න ඕනේ. අන්න එදාට තමයි මේ උපකරණේ වැඩ කරන හැටි බලන්න වෙන්නේ. අපි උපකරණේ වැඩ කරන හැටි බලන්න වීමත් කරදරයක් විදිහට සලකන්නේ. මේ අනුන්ට කියා පාන්න හදන මට මෙච්චර දුකක් ආවා කියලා. ඉතින් ඒ වගේ නිකන් ඕවා කී කිය ඉන්න මනුස්සයා එන්න මේ බාලු වෙනවා. පාචල් වෙලා යනවා. මේ භාවනා විදියේ ආර්ය වහරි දන්නේ එක්කන මේක දන්නේ එක්කන ඒ දේ පුංචි කරලා කතා කරලා ඉගෙන ගන්න. එහෙ නැත්නම් අර අමාරි සයගේ කන්නාඩි ඉල්ල ගන්න. දේවල් පුංචි කරලා බලන්න. ඒ පුංචි කරලා බලන් ඉගෙන ගත්තාට පස්සේ ඕනේ කිඹුලෙක් වුණත් අතින් අල්ලලා මේ ගිනි පෙට්ටියකට දාන්න පුළුවන්. අපේ කට්ටිය මේ පිස්සු කරන තියෙන දේවල් ලොකෝ කර කර මේ පුංචි මේ කෙන්ද කන්ද කරන කතා කරන එක නේ කොරෝනා කියන්නේ තන්නේ කර පුංචි දෙයක් නෝ ලොක් කරන කතා කරන මේ ලෝකයක් නලවගෙන ඉන්නේ නටවයි නෝටිස්ල කීයක් දේවල් ලඩාවද ඒඩ්ස් කියලා ආවා පිළිකා කියලා ආවා චිකන් ගුන්ියා කියලා ආවා ඇන්තරක්ස් කියලා ආවා নানা ප්‍රකාර දේවල් ඌව ගියා හොල්ලා හුස්ම ගන්නවත් දැන් දන්නේ නැහැ ඒ වෙනුවට අපි කරන්න තියෙන්නේ මේ දේවල් ඔය ඔය පුංචි කරලා කතා කරන නෙවු නොදකින් නොපතන් නොදොමකින් කියලා පැත්තකට දාන්න. මේ ලොක් කරලා කතා කරන සමා වෙන්න ඕනේ. මේ දේවල් ලොකු කරලා පෙන්වන කට්ටිය අපි ළඟත් ඉන්නවා නංගු කණේ වහපු කිනිතුලෝ ආවි. ඌව පුංචි කරලා කතා කරන හැටි බලන්න පොඩි එකෙකුට කතා කරන්න. පොඩි උන් එකක් ගණන් ගන්න. ඒ යන් ගෝල කියලා තියෙනවා එයාට මේ කකුල් දෙකම කපන සයිස් එකට මේ පිළිකාවක් ඇවිල්ලා කට්ටිය කියලා තින ඔය ක්‍රමයට ගියොත් නම් ඕක කපන්න වෙන තීරු කෑලි ඵලයන් මේ ආසියාකරයට ඵලයන් කියලා සිංගප්පූරු ගිහිල්ලා සුමාන දෙකක් යා ට්‍රීට් කරනවා. ඒ ට්‍රීට් කරනකොට පස්සේ යා ඒ පිළිකාවත් සනීප කරලා ඊටු උඩ කෑල්ලෙන් මේ පෞ ජීවිතත් ගත කරලා තව ළමයි දෙන්නේ කම්බෙනවා. ඒ යනකොට යා දකුණ පාරේ ශ්‍රී ලංකාවේ බල්ලිගේ කකුල අහුවෙනවා. ඔය බහරයකට අහුවෙලා මේ ඌකේ ගහනු දුවනෝ ඉදන් දෙක තුනක් පහු කරගෙන මෙහාට හිටිනවා බුදුම් මේ දැන් මගේ වේදනාව කකුල් දෙක නැහැ නේ මට නැහැ මේ බල්ලර කොච්චර අමාරුද කියලා මේ කලබල වෙන්නුන දවස් තුනකට පස්සේ අරු ඇවිල්ලා කකුල් තුනෙන් අනික බල්ලොත් එක සෙල්ලම් කරනවා ඌට මතක නැහැ අර කකුල කැඩලා කියලා අනේතර ඉක්මනට පොඩි වුණත් පුළුවන් මේ අමතක කළා දාන්න. අන්න මොනවද කියලා ඉගෙන ගනිම් බං. ඕක වෙන්න කකුල කැඩෙන්න ඕනේ. ඕක වෙන්න කොන්ද කැඩෙන්න ඕනේ. ඒක නිසා ආශිර්වාද කරන්න ඕනේ අනේ තොට එන ගැහියන් මට එන ගැහියන් කියන තමයි. එතකොට මේ මිනිස්සු පුරුදු වෙනවා මේ ටැක්ටික්ස් පාවිච්චි කරලා. එහෙම නැතුව මේ ටැක්ටික්ස් අපිලක තියෙන නිසා අපි බුදුහාමුදුරු අදහනින්ද අනේ අපිට මේ එන්න එපා. කරදර එන්න එපා කියලා. ඉතින් එහෙමනම් මේක බුදුහාමුදුරු නිවන් දැකලා දින. අපිට මොකුත් කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා තෝගේ කොන්ද කැඩිය එච්චරයි කියන්නේ.
එහෙම ස්වාමීනා ඒ දවස්වල තෝසේ මට ඔහොම කියනවා අනේ කෙලඹුණා නම් හොඳයි කෙලඹුණා. ඒ දවස්වල මට ඒතර තේරුන්නේ නැහැ ඒක. එහෙම මේ
ඇයි එහෙම වෑම් පුතේ කියලා වියන් නැලවියන් දුවේ නැලවියන් දුවල නැලවිච්චාවයි. උන්ගේ වැඩේම නැති මගුලක් අල්ලන චරුචුරු චරුචුරු දරන බලන්ඩ බුදු සාමිනේ දරන්ඩ බෑ දුක ගනේ බලව තටාචාරං ඔබ සරණ සොයං ආවෙමි. ඉතින් අපිත් අඬාඬා වටාචාරාවගේ මේ මොකද්ද මේ තොරම් බලනවා. ඉතින් මේගොල්ලන්ගේ වැඩේම කචුකුචු තමයි. ඒක නිසා ඔය ගෑනුන්ට කියමු අපි පිරිමියෙක් වෙල්ලා. පිරිමියෙක් වෙලා ඕ නොකිය ඉවසන්න පුරුදු වෙල්ලා.
එහෙම සමහරවිට මට ඒ දවස්වල නම් තේරුන්නේ නැහැ. ඒ උනාට පස්සේ පෑහෙන දැන් මේ ළඟදී නෙමෙයි ගොඩක් කාලයකට කලින් තේරුණා ඇයි එහෙම දා වංශේ මෙහෙම ගෙලුවියන් කියන්නේ අමා කියන ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට එහෙම කියන එක හරි නෑ වගේ
කියනවා ඉස්ලාම් කියන්නේ. ඒක හරි නෑ. මේ වෙලාවට විතරයි උට රිදෙන්නේ. අනික් වෙලාවට කිව්වට හිතනවා මේ බුදු ධර්මජීවහන්සේ බණ කියනවායි කියලා. අර වෙලාවට බණ නෑ. එතකොට ටොපික් කවදා හරි මටත් කියලා වෙයන් කියලා කියපියව.
නෑ දැන් කවුරු හරි වෙන මනුස්සයෙක්ට කියලා වෙනකොට ඇත්තට මට දැන් කතා කරලා යාළුවෙක් කෙනෙක් කතා කරලා මේ වෙලාව කියනකොට මට ඇත්තටම හිතෙනවා අනේ තව කෙලවල මේකට આવවත් හොඳයි වගේ කියලා. එහෙම දැන් ඒක ඇත්ත ද්වේෂ තරහකින් නෙමෙයි.
ඒ කෙලවෙන්නේ ඉතින් අපි කරන දේ නෙවෙයිනේ කෙලවෙන එක කෙලවෙනවාමයි. ඉතින් උගේ සින්දුවක් කියලා අපි ජොලි වෙච්චාම මොකද්ද වැඩේ? ඌට කෙලවෙනවා. අපිට නෑ අපි සින්දුවක් කියනවා නැලවියන් දුවේ නැලවියන් කෙලවයන් පුතේ කෙලවයන් කියලා කියනවා.
එක පාට තේරුම් ගන්න අමාරු සමහර පස්සේ හැබැයි
තේරෙනවා. තව තව කොන්දක් තිබුණා නම් අපිට ලේසි. එක දැරේ කොන්ද දෙකක්ම කැඩුණා නම් හරියනවා.
දිස් හතරක් ගිහිනේ සමහර තේනට එකක් නෙමෙයි හතරක් තියෙනවා.
ඒ මදි ඔය දිස් ගන්න ගිහිලා තියෙන මදි ඒකයි වෙලා තියෙන්නේ. ඉල්ලගෙන කන්නේ. ඒක නිසා මේ මටත් නිකන් සනීපයක් වගේ දැනෙනවා මේ උඹට ලෙඩ වෙනකොට.
එහෙම ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න බැහැ.
ජයන්තිට ප්‍රශ්නයක් තියෙනවා අත උස්සලා තියෙනවා ජයන්ති.
පෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට පහුගිය දවස් දෙකේම තනිකර කොවිඩ් සිම්ටම්ස් තිබුණා. හරිම ලොකු වේදනාවකින් හිටියේ. ඒක වේදනාව කියන්නේ මුළු ඒක මම ඒ වේදනාව මම ওই විදිහට කොටස් කරලා බලන්න ගියා. කොටස් නැහැ. ඒක මුළු ඝණයක් විදිහට මුළු ශරීරෙම තදබල වේදනාවකින් මුළු එකම එක විදිහට පෙළෙනවා. කන් දෙකත් ඇතුළටම විදලා දාලා වගේ තනි කරම. ඉතින් මම ඒකේ වෙනස් කොටස් කරලා බලන්න බැරි නිසා මම මුළු එක දිහාම බලාගෙන හිටියා. නමුත් මට ඒක සන්තෝෂයෙන් කියන්න පුළුවන්. මට මම පැන්ඩෝල් එකක්වත් ගත්තේ නැහැ. මුනුත් බෙහෙත් බීවේ නැහැ. ඒක මට දරාගෙන ඉන්න පුළුවන්කම ලැබුණා. ඊයේ රෑ වුණත් මුළු රෑ පුරාවටම ඒක ඒ වේදනාවත් එක්කම ඒක සන්තෝෂයෙන් මන් දැරුවා කියලා කියන්න පුළුවන්. ඒත් එක්ක මට ස්වාමින් වහන්සේටත් මං ඒ ගමම පින් දෙනවා. ස්වාමින් වහන්සේ නිසා තව මට මේ දැරීමේ හැකියාව දිගටම හම්බුනේ කියලා මං ඒක කියන්න කැමතියි ස්වාමින් වහන්සේ.
ඔය මෙතෙක් කල් ඔය ජනමාධ්‍යෙන් ඇති කරපු හැම රෝග ලක්ෂණයක්ම රෝගයකම ලක්ෂණ කඩ කඩ බැලුවොත් උන හිඹිරිසාව වැර වෙන මොකක්වත් නැහැ. ඒ රෝග ලක්ෂණ වලින් අලුතෙන් නමක් දානවා මේගොල්ලෝ. ඒ මේ දැන් ওই දාපු නමට රෝගෙට අදාළ රෝග ලක්ෂණයක් නැහැ. මම මේ වෛද්‍ය විද්‍යාව දැනගෙන කතා කරනවත් වෛද්‍ය විද්‍යාවට අපහාස කරන කතා කරනා නෙවෙයි. ඒක ඔය මැගසින්ස් වල පෙන්නලා දීලා තියෙනවා. ඔය බර්ඩ් ෆ්ලූ එක, ඇන්ත්‍රැක්ස් ගත්තාම, කොරෝනා ගත්තාම මේ රෝග ලක්ෂණ නැහැ. ඒ කියන්නේ මේ රෝගය කියලා රෝග ලක්ෂණයක් නැහැ. මේ රෝග ලක්ෂණ ටිකක් එකතු කරලා ඔය අලුතෙන් නමක් දාන කොත්තු රොටියක් ඕකට කියන්නේ අපි. අපි කට්ලට්ස් හදන්නේ, පැටිස් හදන්නේ කුණු වෙච්ච එළවලු ටික ඔක්කොම අරගෙන කට කට ගාලා ගහලා අලුතෙන් දාලා හොදි බහිනවා ඇතුලේ. වටේට පේස්ට් එකක් දාලා විකුණනවා. මේ වගේ සින්ඩ්‍රොම්ස් වලට ඩිසීස් කියලා නමක් දානවා. ඒක ඕව කරන්නේ මේ ඔය සංඥා විකුණන කන જાතියක්, පෙරේත જાතියක් නෝබලා ඉන්න රටවට පොඩ පල්ලේ ඇඉන්නේ. ඉතින් ඕව දැකපුවම අපේ මිනිස්සු ෆාමසි වල බෙහෙත් නැහැ. දුවන ගිහලා බෙහෙත් බීලා අන්තිමට බෙහෙත් වලින් ලෙඩ වෙනවා. ලෙඩේට මුණ දෙන්න ලෙඩේට මුණ දෙන්න බය මට තියෙන හුස්ම ගන්න බෑ. මට තියෙන ඕන කොන්දේ අමාරු. මට තියෙන අමාරු තී අමාරු වලට බලනකොට තියෙන උණු වතුරයි ලුණු වතුරයි තමයි. උදේට උමාලේ අල්ලපන්. ලුණු වතුරෙන් කට හොදපන්. ඕකෙන් සනීප කරන්න බැරි. හැබැයි කඩලා බැලුවොත් තමයි සනීප කරන්න පුළුවන්. මේක කොරෝනා කියලා ගත්තොත් අල්ලපු කෙනා මිනිස්සුත් මැරෙනවා. අල්ලපු කෙනා මිනිස්සුත් මැරෙනවා. ඉතින් දැන් මට තොරතුරු වෙන්න පටන් අරගත්තා. සති කොරෝනායින්ද කලින් සතිමත් වෙච්ච අය ඒක ඉක්මවලා තොරතුරු දෙන්න පටන් ගත්තා. ඒ එක්කෙනෙකුටවත් වෛද්‍ය විද්‍යාලිකොත් ඒගොල්ලන්ට කොරෝනා හැදිලා නැහැ. ඒගොල්ලන්ට හැදිලා තියෙන්නේ මේ වෛරල් ෆ්ලූ එකක්. ඒගොල්ලන්ට හැදිලා තියෙන්නේ හෙම්බිරිස්සාවක්. මොකද ඒ කොරෝනා හැදුණා නම් ඒගොල්ලෝ කියන්නේ මැරෙන්න ඕනේ. බලනකොට මොකද මැරිලා තියෙන්නේ? හොඳ මගේ අක්කගේ පුතාගේ වැඩක්ම ඌ බ්‍රේන් ෆේලියර් එකක්. තාගේ හાર્ට් ෆේලියර් එකක්. මෙලාගේ පුංචය නැති වුණා. එතකොට නම් මොකක් වුණාද කියන්න දන්නේ නෑ. නියුමෝනියා ලෙටර් රෝග ලක්ෂණ තමයි තිබුණේ. ඊට කලින් එයාට ආවේ අයි මේ සුගර් ඇවිල්ලා බ්‍රේන් එක ඇතුලේ මොකක් හරි ගියා ස්ට්‍රෝක් එකක්. ඒව ටික එකතු කරලා කොරෝනා කියලා ගහන කොත්තුවක්. ඒක කාපියව්. කාපියව්. කාලේ මරණයට පස්සේ කොරෝනා මලේයයි. කවදාකවත් බලපම් මරණ සාහිතියේ ලියනවාද කියලා මේ මරණයට හේතුව ජාතිය කියලා උන්ගේ අම්මලියයි. එකෙකුටවත් තිබ්බ කලබල නැහැ මේකට හේතුව අර රෝගේ මේ රෝගේ කියලා දානවා. මේවා සේරම ෆැබ්‍රිකේෂන්ස් නේ. WHO එකට කරන්න දෙයක් නැහැ. මම මේ සම්බන්ධ වුණා මේ ළඟදී UN එකට ඒගොල්ලොත් බලන්නකෝ කියන මිසක්ක මොකද්ද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. මේ එක ඉන්ජෙක්ෂන් එකක් ගහලා තනවල අල රටෙන් දැන් දෙවෙනි ඉන්ජෙක්ෂන් එක ගන්නවා මේ රටෙන් ගැලපෙනවද? දන්නේ නැහැ. ඊට පස්සේ මේ ලංකාවට දැන් සර්වදත්තෙක් අපි කතා කරේ සර්වදේකෝ අපි ළඟ තියෙන ෆන්ඩ්ස් උත් ඔක්කොම ඉවරයි දැන් කියලා. හතයක්වත් අත දික් කරන්නේ නැහැ. අඩු ගන්න. ඒ කරන දේශීය කමිටුනේ අපි මෙච්චරක් දෙන්නම් කිය. ඊමෙ දෙන්නේ නැහැ. ඒගොල්ල දෙන්නේ ෆාමසිකල් ඉන්ඩස්ට්‍රි එකට කෝටා එක යනිවට නම් අපි නුත් කියවෙනවනම් මේකට අහවල් බෙහෙත කියලා අන්න හරි කියලා ඒ කම්පැනිට ග්‍රාන්ට් එකක් දෙනවා. ඉතින් ඒ වනිසා ඔය බුදුහාමුදුරුව තමයි සතහට වෙන බව දුකට වේදාන. ඒක නිසා අපිට තියෙන්නේ මේ ඉනකොට ලෙඩක් කැලිකැලිය වලට කඩලා බලන්න හුස්ම ගන්න බැරි නෝ හුස්ම ගන්න කියන. අර ඒකමසෙක් කියනවා දොස්තරට ටෙලිෆෝන් එකක් කියනවා මේ ලෙඩට හුස්ම ගන්න බෑ කියලා. ඉතින් මෙයා ෆෝන් එකෙන් කියනවා හුස්ම ගන්න කියන්නේ කියලා. ඒසකට කියනවා නහිර අයියෝ සිම්පල් කටේ හුස්ම ගන්න කියන්නේ. දැන් නායකට දෙක මීර වෙලා. එයා එනම් ළඟ තියෙන මිනි පෙට්ටි සප්පුවට කතා කරන්නේ කියලා. ටෙලිෆෝන් එකෙමයි දෙන්නේ උත්තරේ. ඉතින් මටත් ආවොත් මාත් එච්චර තමයි කියන්නේ. මටත් මම හිතන්නේ පහුගිය දවස්වල 3-4 සැරයක් කොරෝනා ඇවිල්ලා වගේ දන්නේපෙලා තියෙනවා. දන්නේත් නැහැ කොරෝනාද ඔක්කොම එකතු කරලා කොත්තුව ගැහුවොත් නම් කොරෝනා වගේ තමයි. ඉතින් මාත් කරන්නේ ඔය මේ අපි දුම් අල්ලනේ ව කරනවා. ඔයගේ වුණ නිකන් විනෝදාංශ ටිකක් කරගෙන ඉන්නවා. පහුගිය ටිකේ වර්ෂාව තියෙනකොට ටිකක් ඒ අපහසු ගතිය තිබුණා. ඉතින් මං කිව්වා ඊයේ අදට ටිකක් පායන ගතිය ඇවිල්ලා තියෙනවා. එතකොට කඩුණ ඒ නිසා ඒ කොරෝනා කියන ඒ බොරුවට අහුවෙච්ච වුන් සතිමත් වෙලා හිටියා නම් අනේ අපිට ලියලේ උපල්ලාපා මං කල්ලාතු සතිමත් වුණා මං කොයි කායවත් බලන්නේ මේ මාර්ගේ මං හිතනවා මට මෙන්න මේ රෝග ලක්ෂණ පහළ වුණා මං මෙන්න මෙහෙම ඒකට වැඩ කෙරුවේ ඒ මගේ මේ ආත්ම විශ්වාසය නැත්තම් ඉමුනිටි එක මට මෙන්න මේ විදිහට බලපෑවා කියලා අපි ලියලා තියමු මිනිස්සු නම් දොස් කියાવી ඔය කොරෝනා හැදිලා නැහැ බොරුව ලියන්නේ කියලා කම්මන්නේ අඩු අපිට අඩු ගන්න මේ සතිය තිබ්බනේ අපි කල්ලාතුව සතිය දැනගත්තා මේ හැම කොන්ෆරන්ස් එකටම කියනවා කොරෝනා හැදෙන්න හෝ මොකක් හරි ලෙඩක් එන්න ඉස්සෙල්ලා සතිය දැනගත්ත කෙනයි කොරෝනා අවස්ථාවේ සතිය අරගත්ත එකයි ඊට පස්සේ අපි මේ කතා කිරීම නිසා ඉස්සරහට හෝ සතියමත් වීම සඳහා අපි කොහොමද මේක පාවිච්චි කරන්න කියනවා මිස අපි ළඟට කොරෝනාට උත්තර නැහැ මොකද ඒක බොරුවක් නේ ඒ බොරු වලට කොහෙද උත්තර දෙන්නේ ආත්මයට වෙඩි තියන්න කිව්වට කවුරු හරි වෙඩි තිබ්බට ආත්මයක් කියලා නැත්තම් කොහෙ වෙඩි තියන්නේ ඒගොල්ල කියාවි පුළුවන් නම් ආත්මෙට වෙඩි තියපල්ලයි කියලා. ඉතින් බුදුජානක කියන මම ඒ ප්‍රශ්න ගන්නෑ. මොකද හේතුව ගත්තොත් ආත්මේ බාරගත්ත වෙනවා. එනිසා මේ හෙත් වහුගේ ටිකේම එන මේ ආගියුමන්ට්ස් මොකද මේ කොරෝනා වලට ඉන්ජෙක්ෂන් ගහනවද නැද්ද කියලා මම කොයි එක නඩ තීන්දුව කරන්න කියන්නේ. අර චින්තද කොයිද අහනවා මේ ඇමරිකාවේ ඉඳලා මම ගහන්නේ. මු ගෙදර කට්ටිය තීරම් බයිනවා. එහෙම නැත්නම් වටින මම ඉතින් ඉන්ජෙක්ෂන් එක ගහගනින්කෝ මොකද්ද ඔය සතියේ තියෙන කාට ඉන්ජෙක්ෂන් එක මොකද්ද කොරෝනා ගන්න නැකට ඉන්ජෙක්ෂන් එක වල මොකුත් ඉන්නේ නැහැ නොගැහුවයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ මොකද අපිට ඒ ඔක්කොටම වැඩිය උඩින් සතියේ තියෙන අපි සතියේ මැරෙන්නේ කොරෝනා තියෙනවා මැරෙන්න මම හිතන උංගක් සතියේ මැරෙයි කියලා ඒ නිසා ඔය ටික ලියලා දීපන් මොකද්ද මේ කෙල්ලගේ නම මේ ජයන්ති මට මතක නැහැ කවුද කියලා
මම ඉන්නේ බ්‍රිස්බේන් වල ස්වාමීන් වහන්ස.
මනුස්සයාගේ නම මොකයි?
කමල් වීරසූරිය.
කමල් වීරසූරිය. ස්වාමීන් වහන්සේ. එදත් ඇහුවා නේද මම ඔබ?
එහෙමයි
ස්වාමීන් වහන්ස. මට මේ ගෑණිගේ නම මතක තියාගෙන වට මිනිහලා කැමති නැහැ බං. මිනිහාගේ නම මතක තියාගත්තොත් ගෑණුන්ටගේ ප්‍රශ්න නැන්නේ. හරි.
ඒකයි ස්වාමීන් වහන්ස මට කියන්න ඕන මේ දැන් මොන පප්පුවේ අමාරු ආවත් මොන ආවත් ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේ අපි සතිය පුහුණු කරපු නිසා ඒ කියන්නේ මරණය වුණත් ඒක මැරුණට කමක් නැහැ කියලා හිතාගෙන ඉන්න පුළුවන්
මටත් නම් ඒක තියෙන උඹ මැරියන් කියලා මම මැරෙනකොට නම් ওই කිව්වට මට ටිකක් අමාරුයි දැන් ජයන්ති මැරෙනවා කියලා මට නම් ප්‍රශ්න නැහැ ඔක දන්නෙත් නැහනේ ආවලගේ ගෑණි කියලා විතරක් කීතෑගේ බෝධි පූජාවට නම ඉල්ලනවා අපි එච්චරයි කරන්නේ ඊට පස්සේ බෝධි පූජාවත් තියෙන නිසා කොයි එකම මැරුණත් ওই මැරලා තියෙන ප්‍රමාණය මේ ජනගහණයෙන් 0.2 ගන්න එතකොට මැරලා තියෙන තරම්. එහෙමද? ඔයිට ඉස්සලා ආපු ඔය නියන් සායවල් වලින් ඔයිට වැඩි කොච්චර මැරලා තියෙනද? ඇක්සිඩන්ට් එහෙම දැන් මේ දවස්වල හරි අඩුයිලු. මොකද මේ පාරේ වාහන යන්නේ. ඒ නිසා ඒ වගේන් වෙන ආදිසි මරන මොනවාක්වත් නැහැ. කැස්සක් එම්බේසාවක එන්නෙම නැහැ දැන්. කොයි එක ආවත් කොරෝනා කියලානේ කියන්නේ. ඒ නිසා ලෙඩ රෝග ගොඩාක් අඩුයි මිනිස්සු අනිත් එක ලංකාවේ. ලංකාවේ ස්පීටාට යනවා කියව අපායට යනවා. ඇයි එතන නෙලෙට රෝග ඔක්කොම හදන තැන? ඉතින් වෛද්‍ය වෘත්තියේ ඉන්න කට්ටියට වැඩිම මේ දවස්වල වෙනම ඩිස්ටන්ස් මෙව තියෙනවා අපි. මොනවද මේ ට්‍රිට්ස් ඊපෙසත් අපි පටන් අරගත්තා මේ ඒ පුනරුත්ථාපන කඳවුර වලට වැඩ කරන අයට එක්කෙනෙක්වත් ආවෙ නැහැ. වෙන්නේ දොස්තර ටික විතරයි ආවේ. ඉතින් කතා කළා මං කිව්වා මෙහෙමයි කොරෝනා හැදෙන්න ඉස්සෙල්ලා සතිය කොරෝනා හැදිච්ච වෙලාවේ සතිය කොරෝනාෙන් පස්සේ සතිය කියන පැත්තෙන් අපි බලන්නේ. අපි ඒ කොරෝනා නැති වුණාට පිළික හැදිච්ච ඇත් එක්කත් වැඩ කරනවා කුඩු ගහපයත් එක්කත් වැඩ කරනවා හිරේ ගියා ඇත් එක්කත් වැඩ කරනවා හැබැයි සතිය අපි දෙන්න හදන්නේ ওই වේදකමකට නෙවෙයි හෙදකමකට ඒ වුණාට අපි ගොඩාක් ඉගෙන ගන්නවා අපි වෙන්දට වැඩිය ඒ දුක් විඳින අයත් එක්ක සුවසේ හදා බෙදා ගන්නවා ඒගොල්ලන්ට අපි කියන්නේ ඔය එකකවත් නම් කරන්න නැතුව හිටපන් ලෙඩක් නැහැ නම දාපු ගමන් උම්ම ගන්න බැරි ලෙඩක් එනවා පරම්පරාය කාටවත් ආපු නැති ඩගෙන මොකද මේ නම තමයි බරපතල ඒ නිසා ඒ නම අමතක කරලා එනේන දේවල් කඩලා බලමු දැන් නම් වෙලාව ගියා
බොහොම පින් ස්වාමීනා
පෙරවන් සරණයි
පෙරවන් සරණ ස්වාමීනා
ස්වාමීනාට අවසරයි ඔබ වහන්සේට වන්දනා කරන්න අපිට කාලය
ඔබ කොන්ද මොකද
කොන්ද ස්වාමීනා MRI වලට දැම්මා තාම හම්බුනේ නැහැ ඊට පස්සේ සර්ජරි එක කළා සමහරවිට යවයි මං සර්ජරි කරන වෙලාව කැමති නැහැ බලමු සර්ජරි කරන නොකර කරගන්න පුළුවන් නම්
ඒක නඹට කොන්දක් තියනවා කියලාද කියන්නේ?
ඔව් කැඩිලා වගේ මා තේන්නේ.
කැඩුණට කමන්නේ මේ 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 මොකද? නිරෝෂයට කොන්දක් තියනවා කියලා දැනගත්තොත් ඒ සම්පූර්ණ ලෝකෙම hina වෙයි. නකෝ කැඩෙන්න හරි කමන්නේ කොන්දක් තියෙන්නේ බෑ. ඒක හරිම සන්තෝෂයි මේ කොන්දක් තිබීම ගැන. අපි නතර වෙනවා එන මේ මං ආසනේ දෙනවා අපේ ධම්ම කුසල ආමතුරන්ට මේ පරිසම් කරලා පාවිච්චි කරපන්. හරිද?
එහෙම ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු
ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේකින් දෙපා නැමෙද මම ආරාධනා කරනවා දවසේ ධර්මදේශනය
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අභුත්වා බික්කසි බික්කු නහි බුත්වාන බික්කසි බුත්වාන බික්කු බික්කස්සු මාතං කාලෝ උපච්චගා කාලං වහං න ජානාමි චන්නෝ කාලං න දිස්සති තස්මා අභුත්වා බිකාමි මාමං කාලෝ උපච්චගාති
සාදු සාදු සාදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අදත් අපි මේ සිකුරාදා දවසේ පිරිසක් විදිහට එකතු වෙලා ඉන්නවා. එතකොට විනාඩි 30-40ක් අරගෙන යම්කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට අපි පොඩ්ඩක් පැහැදිලි කර ගැනීමක් සමග ඒ ටිකෙන් ටික ඉදිරියට යන උත්සාහයක් ගමු. ඉතින් ඒ සඳහා මම කැමති යම් කිසි විදිහක ආපන ශාලාවක තියෙන අමුතුම විදිහේ ඔෆර් එකක්, අමුතුම විදිහේ දැන්වීමක් පිළිබඳ යම් කිසි අදහසක් කියන්න. ඉතින් එතන සඳහන් වෙනවා මොකද්ද? අපි ළඟ තියෙනවා මෙන්න මෙහෙම විශේෂිත කෑම වේලක්. මේ කෑම වේල ගොඩක් වෙලාවට කිලෝග්‍රෑම් දෙකක විතර ලොකු මහ විශාල හරම් මස් කුට්ටියක් වගේ දෙයක්. එතකොට මේ කෑම වේල මෙන්න මේ වගේ වෙලාවක් ඇතුළත විනාඩි 45ක් පැයක් වගේ ඇතුළත කාලා ඉවර කරගන්න පුළුවන් වුණොත් ඔබ මේ කෑම වේලට කිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ඒ අපේ තියෙන යම් කිසි ඒ ස්ථානයක ඔබගේ පින්තූරයකුත් අපි පළ කළා මෙන්න මේ ආපන ශාලාවට සම්බන්ධ වීරයෙක් කියලා ඔබගේ නම ප්‍රකාශ කරනවා කියලා මෙන්න මේ විදිහේ ආරාධනාවක් කරනවා. බැරි වෙලාවත් හැබැයි කා ගන්න බැරි වුණොත්, බැරි වෙලාවත් මේක අර වෙලාව ඇතුළත කාලය ඉවර කරන්න බැරි වුණොත් ඔබ සාමාන්‍ය කෑම වේලකට ගෙවෙනවා වගේ දහගුණයක පමණ විශාල මුදලක් මේ කෑම වේලට ගෙවන්න අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට එක්තරා විදිහක මේ ක්‍රීඩාවකට තමයි ඇරයුම් කරන්නේ. එක්තරා විදිහකට විවිධ දේවල් ටිකක් පෙන්වමින් යම් කිසි තරඟයකට තමයි ඇරයුම් කරන්නේ. ඉතින් මේ වගේ තරඟයක්, මේ වගේ ක්‍රීඩාවක් අපිට බොහෝ දුරට කෘතුහලය දනවන සුළුයි. ඉතින් මේ වගේ දෙයක් ගොඩක් වෙලාවට කෙනෙක් බාරගන්න සුළුයි. ඉතින් බාරගන්න තැනැත්තාගේ අදහස, සංකල්ප දිහා බැලුවාම මේ තැනැත්තා උත්සාහ කරනවා මොකක්ද අන්නර මේ ආහාර වේල පිළිබඳ යම් කිසි කෑදරකමකුත් තියෙන්න පුළුවන්. ඊළඟට අර බිත්තියේ පින්තූරයක් එල්ල ගන්න, යම් කිසි විදියක මානයක් ඇති කරගන්න, ඒ විදිහේ නමක් හදාගන්න උත්සාහයක් තියෙන්නත් පුළුවන්. ඊළඟට අර නොමිලේ ආහාර වේලක් ගන්න කෑදරකමක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ දෙතුන් පැත්තක් සමග මෙන්න මේ ක්‍රීඩාවක් යෙදෙන්න තියෙන උනන්දුවකුත් සමග මේ තැනත්තා මේ වගේ සටනකට එළඹෙනවා. මේ වගේ තරඟයකට එළඹෙනවා. එළඹිලා ටිකක් මුල ටික බොහොම වේගෙන් කාගෙන කාගෙන ගියාට මොකද ටික ටික යනකොට, කල් ගත වෙනකොට වැඩේ ටිකෙන් ටික අමාරු වෙනවා. අර විදිහට බොහොම ඉලක්ක උනන්දුවෙන් ඉදිරියෙන් තියාගෙන පටන් ගත්තර මොකද කෑම වේලෙන් භාගයක් පමණ බඩට යනකොට දැන් ඉතින් අපහසුව අමාරුව තේරෙන්න ගන්නවා. අර බොහොම ආසාවෙන්, බොහොම කෑම පිළිබඳ ලොල් බවකින් අර විදිහට බිත්තියේ ෆොටෝ එකක් ගහගන්න ලොල් බවකින්, අර විදිහට නොමිලේ ආහාර වේලක් ගන්න ලොල් බවකින් වැඩේ පටන් ගන්නතර මොකද දැන් ඒ ලොල් බව වෙනුවට අපහසුවක්, අමාරුවක් දරා ගන්න බැරි ගතියක් එක තමයි කාලේ අවසාන කොටස ගත වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට අර ඉලක්කේ සම්පූර්ණ කරගන්නව වෙනුවට ගොඩ දෙනෙක් අන්න වමනයක් දැමීම තුළින්, වමන කිරීමක් තුළින් තමයි ගොඩක් වෙලාවට මේ තරඟේ අවසන් වෙන්නේ. එතකොට අර ගෙවනවයි කිව්ව, නොමිලේ ලැබෙනවයි කිව්ව කෑම වේල වෙනුවට අන සාමාන්‍ය කෑම වේලක් වගේ දහගුණයක් විතර ගෙවීමකුත් අන්තිමට සිද්ධ කළා තියෙනවා. ඊට පස්සේ අර නම්බු නාම වෙනුවට අන්න වමනයක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අර විදිහට ප්‍රණීත ආහාර වේලක් වෙනුවට අන්න අවසානයේ වෙනකොට මහ එපා කරපු ආහාර වේලක් බවට මේ ආහාර වේල පත් වෙලා තියෙනවා. එතකොට ඔන්න ඔය සාමාන්‍ය ලෝකේ අපිට දකින්න තියෙන යම් කිසි ඇරයුමක් පිළිබඳ කතාවක් තමයි අපි ඔය සිද්ධ කරේ. එතකොට ඔය වගේම හාස්‍යජනක ස්වභාවයක් අපේ මේ ජීවිතවලත් තියෙනවා. අපේ ජීවිතවලත් අපි මේ වැඩේ පටන් ගන්නකොට බොහෝම කෑදරකමක් සහිතව, බොහෝම මිල මුදල් පිළිබඳ අදහස් සහිතව, බොහෝම නම්බු නාම පිළිබඳ අදහස් සහිතව තමයි මේ වැඩේ පටන් ගන්නෙ. නමුත් කාගෙන කාගෙන යනකොට, ටිකක් වෙලා බඩ පොඩ්ඩක් පිරීගෙන එනකොට වැඩේ අමාරු බව ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ තේරීම තුළින් ගොඩක් වෙලාවට අර වගේ වමනයක් තමයි කෙනෙක්ට ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නේ. ඊළඟට අර විදිහට නොමිලේ ලැබෙනවායි කිව්ව දේ වෙනුවට බොහොම මිල මුදලක් ගෙවීමක් තමයි ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නේ. අර විදිහට නම්බු නාම වෙනුවට අප්‍රසාදයක් තමයි වටපිටාවේ ඉතුරු වෙන්නේ. ඔන්න ඔය විදිහට අමුතුම විදිහේ හාස්‍යජනක ස්වභාවයක් මේ ජීවිතවල තියෙනවා. ඉතින් ඔන්න ඔය ජීවිතවල තියෙන හාස්‍ය පිළිබඳ යම් කිසි තොරතුරක් අඩංගු වෙන. ඒ වගේම මේ හාස්‍ය දැකලා කෙනෙක් යම් කිසි දිශාවකට උත්සාහවත් වෙනවනะ අනේ දිශාව කොයි වගේද කියලා සඳහන් වෙන යම් කිසි සූත්‍ර දේශනාවක් තියෙනවා. ඉතින් මම කල්පනා කරන්නේ මේ සූත්‍ර දේශනාව ඉදිරියෙන් තියාගෙන අද ධර්ම දේශනාව කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ සූත්‍ර දේශනාව ඇත්තටම සති කිහිපයක් ඇදිලා යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අපිට මේ එකම පිරිසක් නැවත නැවත එකතු වෙන නිසා, මේ විදිහට සතියක් පාසා එකතු වෙන නිසා අපිට මේ විදිහේ ධර්ම දේශනාවක් කරන්න බාධාවක් නැහැ. ඉතින් කලිනුත් අපි යම් කිසි විදිහක සති 7-8ක් අරගෙන එකම සූත්‍රයක් දිගේ ඉදිරියට අරගෙන ගියා. ඉතින් බලමු මේකෙත් අපිට මේ විදිහේ උත්සාහයක් දරන්න පුළුවන් වෙයිද, මේ විදිහේ ගමනක් යන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒ සඳහා යම් කිසි උත්සාහයක් ඉදිරි සති කිහිපය තුළ ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කියන අවස්ථාව ගැන කල්පනා කරොත්, මෙතන මේ සමීදි කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිබඳ විස්තරයක් තමයි සඳහන් වෙන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමේ, ඒ කියන්නේ උණුවතුරලින් තියෙන ප්‍රදේශයක් කියලා තමයි දැනගන්න තියෙන්නේ. අන්න එතකොට ඒ ප්‍රදේශේ තපෝදාරාමේ කියන ස්ථානේ වැඩ වෙසෙන එක්තරා අවස්ථාවක මේ සමීදි ස්වාමීන් වහන්සේත් මෙන්න මේ තපෝදාරාමේ වැඩ වෙසෙන ගම දවසක් උදේ පාන්දර ඇහැරිලා ඒ උණුවතුරලින් තියෙන ස්ථානයකට ගිහිල්ලා යම් කිසි තමුන්ගේ පැන් පහසු වීමක් සිද්ධ කරා, නෑමක් සිද්ධ කරා. ඉතින් නාලා ඉවර වෙලා දැන් අර කළුවර එළිය වැටේගෙන එන වෙලාව, ඉතින් මේ විදිහට නාලා මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඇඟ වේලෙනකන් පොඩ්ඩක් අන්න අර ඒ තපෝදේ අසල යම් කිසි ස්ථානයක වැඩ හිටියා. එතකොට මේ තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේ විදිහට වැඩ ඉන්නේ. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ අඳන සිවුරෙන් පමණක් උඩුකය නිරුවත්ව අන්න අර ඇඟ පොඩ්ඩක් වේලෙනකන් තමයි මේ ඉන්නේ. එතකොට එහෙම ඉන්නකොට ඒ අවස්ථාවේ සඳහන් වෙනවා මෙන්න මේ යම් කිසි දේවතාවෙක් මේ ස්ථානෙට පැමිණියා කියලා. එතකොට මේ පාලියේ දේවතා කියන වචනේ ඇත්තටම මේ ස්ත්‍රීලිංගික වචනයක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. එතකොට ඒකෙන් දෙවියෙක් අදහස් වෙන්නත් පුළුවන්, ඊළඟට දෙව් දුවක් අදහස් වෙන්නත් පුළුවන්. ඉතින් ওই දෙකම තියෙනවා. ඉතින් දෙව් දුවක් කියලා ගත්තොත් ඇත්තටම වැඩේ පොඩ්ඩක් තව තව අමුතුම විදිහේ දිශාවකට යන ගතියකුත් තියෙනවා. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට දෙවි කෙනෙක් ඒ තපෝදය ආලෝකමත් කරගෙන, ඒ වටපිටාව ආලෝකමත් කරගෙන, තමුන්ගේ ශරීර ස්වභාවයෙන් ආලෝකමත් කරගෙන මේ ස්ථානෙට පැමිණියා කියලා සඳහන් වෙනවා. පැමිණිලා මෙන්න මේ විදිහට අහසේ ඉඳගෙනම මේ ස්වාමීන් වහන්සේට යම්කිසි ගාථාවක් කියනවා. එතන මේ සමිදි ස්වාමීන් වහන්සේගේ සූත්‍රවල ඉදිලා තියෙන තැන් බැලුවාම මේ ආමඳුරන්ට ටිකක් මේ දේවි දේවතාවන්ගෙන් පොඩි කරදර බාධකයක් තිබුණා කියලා පෙනෙන ගතියක් තියෙනවා. මොකද්ද කොහේ හරි ගිහිල්ලා පොඩ්ඩක් නාලා ගල්ලා විවේකයෙන් ඉන්නකොට ඔනේ ඉතින් දෙවියෙක් ඇවිල්ලා මොකක් හරි කියනවා. ওই වගේ සිදුවීම් කිහිපයක්ම මේ ස්වාමීන් වහන්සේගේ චරිතේ ලියවිලා තියෙන කොටස් වටා ගොනු වෙලා තියෙනවා. ඉතින් අපිත් කල්පනා කරනවා සමහර විට ওই ගොම්මන් වෙලාවේ දේ පාන්දර නාලා එහෙම ඉන්නකොට අර තනි සිවුරෙන් ඉන්නකොට වැරදිලාවත් නිකන් දෙවි කෙනෙක් එහෙම එයිද කියලා ඉතින් වටපිටාව නිස්සාරණවනේ ආලෝකමත් කරගෙන. ඉතින් තාම එහෙම කවුරුත් හම්බුනේ නැහැ. හම්බුණා දවසට බණකට ඒකත් කියන්න පුළුවන් වෙයි. ඉතින් කොහොම හරි මෙන්න මේ ස්වාමීන් වහන්සේ ඉදිරියට මේ වගේ දෙවි කෙනෙක් මේ වටපිටාව ආලෝකමත් කරගෙන ඇවිල්ලා මෙන්න මේ තරුණ ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කළා මෙන්න මේ විදිහේ ගාථාවකින් ප්‍රකාශයක් කරනවා. මොකද්ද කියන්නේ? අබුත්වා බික්කසි බික්කු නහි බුත්වාන බික්කසි බුත්වාන බික්කු බික්කසු මා තං කාලෝ උපච්චග. මොකද්ද මේ දේවතාව කියන අදහස? අබුත්වා බික්කසි බික්කු, මේ මහණ භික්ෂුන් වහන්ස ඔබ මේ පංචකාම සම්පත්තිය අනුභව කළා නෙමෙයි මේ භික්ෂාවෙන් යැපෙන මහණකමක් සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් කියනවා නම් කාලා බීලා නෙමෙයි ඔය පැවිදිකම් කරන්න කියලා තමයි මේ දේවතාවගේ ප්‍රකාශය. ඔබ මේ විදිහට පංචකාම සම්පත්තිය මේ විදිහට කාම සැප විඳපු කෙනෙක් නෙමෙයි. මේ විදිහට විඳලා නෙමෙයි මෙන්න මේ විදිහට හිඟමණෙන් යැපෙන මේ භික්ෂාවෙන් යැපෙන පැවිදිකමක් කරන්න කියලා ඔන්න කියනවා. ඊට පස්සේ කියනවා නහි බුත්වාන බික්කසි. ඒ විදිහට කාලා බීලා පැවිදිකම් කරනවා නෙමෙයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා බුත්වාන බික්කු බික්කස්සු. මහන ඔබ මේ මිනිස්සයන්ටත් කැප, මිනිස්සයන්ටත් පොදු මෙන්න මේ පංචකාම සම්පත්තියත් අනුභව කරන්න මේ පංචකාම සම්පත්තිය විඳින්න. මාතං කාලෝ උපච්චක, මෙන්න මේ පංචකාම සම්පත්තිය විඳින්න තියෙන ඔය තරුණ වයස, ඔය ශක්තිමත් අවධිය, ඔය සෙවීම් කරන්න පුළුවන් තියෙන අවධිය ඉක්මවා යන්න දෙන්න එපා කියලා මෙන්න මේ දේවතාවා යම් කිසි විදියක උපදේශක් මේ හාමුදුරන්ට අනේ හිතින් ගොඩාක් අනුකම්පාවෙන් ලබා දෙන පාටක් මෙතන තියෙනවා. එතකොට මේ කාලා බීලා නෙමෙයි කියලා තමයි කියන්නේ. දැන් එතකොට අර අඩු වයසෙන් පැවිදි වෙච්ච හාමුදුර කෙනෙක් වෙන්න ඇති ඉතින්. ඉතින් කියනවා මේ තරුණ හාමුදුරව ආමන්ත්‍රණය කරලා ඔබ මේ විදියට මේ පැවිදිකම් කරාට, මේ විදියට මේ හිඟමැණින් යැපෙන පැවිද්දක් සිද්ධ කරාට, ඔබ මේ විදියට කාලා බීලා යම් කිසි විදියක මේ සැප සම්පත් ඉඳලා මේ කාමයන් ඉඳලා පැවිදිකම් කරන කෙනෙක් නෙමෙයි. එතකොට ඔබ මේ විදියට කාමයන්ුත් විඳින්න, මේ කාමයන් විඳලා මෙන්න මේ විදියට පැවිදිකමට යන්න කියලා, මෙන්න මේ තරුණ වයසෙන් වෙනස් විදියක ප්‍රයෝජනයක් ගන්න කියලා මේ දේවතාවගේ ආරාධනයක් තියෙනවා. එතකොට ඔය ආරාධනේ තමයි ඉදිරියෙන් හිටින්නේ මේ අවස්ථාවේදී. එතකොට දැන් අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත්, ඇතර මේ සූත්‍ර දේශනාව යන්නේ නම් මේ දේවතාවට හරි දෙව්දුවට හරි පොඩ්ඩක් මඩ ප්‍රහාරයක් වදින දිහාවකට තමයි. ඒ දිහාවකට තමයි එල්ල වෙන්නේ. නමුත් අපි පොඩ්ඩක් කියා කල්පනා කරලා බැලුවොත් මොකද්ද මේ කියන කතාව කියලා. ඔය කියන කතාව පිටිපස්සේ අමුතු අමුතු දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි විදිහක දැන් අපි දන්නවා දැන් මේ පැවිද්දක් කියන අදහසින් තමයි මෙතන ගෙන හැර දක්වන්නේ. නමුත් ඇත්තටම යම්කිසි ප්‍රතිපදාවක් පිළිබඳ අදහසක් අපි ඉදිරියෙන් තියාගත්තොත්, දැන් මේ එකතු වෙලා ඉන්න පිරිසටත් පොදු වෙන විදිහට මේ අදහස ඉදිරියෙන් තියාගත්තොත් අපිට දකින්න පුළුවනි, අපි මේ වගේ ප්‍රතිපදාවක එක දිගට යෙදෙන්න, මේ විදිහේ කටයුත්තක් එක දිගට සිද්ධ කරන්න අපිට තියෙන අපහසුතාවය මොකද්ද? අපේ හිතෙන් ඒ වගේ දෙයකට ඉඩ නොදෙන්නේ මොකද? නැවත නැවත දිනපතා මේ විදියට සක්මන් පරිහාංග කරන්න අපිට බැරි වෙන්නේ මොකද? අපිට ධර්මදේශනාවකට සමහර විට එක දිගට සතියක් පාසා සම්බන්ධ වෙන්න හැකියාව නැත්තේ මොකද කියලා පොඩ පොඩ කල්පනා කරලා බැලුවොත්, මෙන්න මේ අපහාසුව හරහා පහසුවක් දිහාවට, විවේකයක් දිහාවට අපේ ජීවිතය හදාගන්න බැරි මොකද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත්, මෙන්න මේ කියන කතාව බොහෝ දුරට අපි හැමදෙනාටම අපේ ජීවිතවලට සම්බන්ධ දෙයක්. එතකොට මෙන්න මේ පංචකාම සම්පත්තිය, මෙන්න මේ කාමයන් පිළිබඳ විඳින්න අපේ උනන්දුවක් උත්සාහයක් තියෙනවා. මෙන්න මේ හිතේ නොදැනුවත්වම ඒ දිහාවට නැතියක් තියෙනවා. එතකොට මේ මෙන්න මේ ඇදීමත් එක්ක කරන අරගලයක් අපි හැම දෙනාගෙම ජීවිතවල තියෙනවා. එක එක පමණින් ඒ කෙනාට අදාළ විදිහට තියෙනවා. අනේ අරගලයක් තමයි ගොඩක් දුරට අපිට මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. එක්තරා විදිහක පැවිද්දක් සිවුරු පෙරෝගණ ඉන්දියත්, නැත්නම් ගිහි ඇඳුම් ඇඳගෙන ඉන්දියත්, ওই දෙකේදීම මෙන්න මේ කියන ප්‍රතිපදාවකයේ දෙන්න තියෙන අරගලයක්, කරදරයක්, බාධාවක් විදිහට මෙන්න මේ කාමයන් විඳින්න අප කෙරෙහි තියෙන ලොල් බව හේතු වෙනවා. එතකොට එන්නේ ලොල් බව මැඩපාත්වගෙන ටිකෙන් ටික කොහොමද මෙන්න මේ වගේ ප්‍රතිපදාවක යන්නේ කියලා බැලුවොත්, ඇත්තටම ලෝකයා විසින් ගොඩක් වෙලාවට අපිට ආරාධනා කරන්නේ මෙන්න මේ දිහාවට තමයි. මෙන්න මේ කාලා බීලා කල්ගත කරන දිහාවට තමයි. එතකොට කාලා බීලා කල්ගත කරන දිහාවට තමයි ගොඩක් වෙලාවට ආරාධනාවක් තියෙන්නේ. එතකොට අපි බැලුවොත් ඔන්න යහලුව පිරිසක් එකතු වුණොත්, ඒ තරුණය පිරිසක් එකතු වුණොත් මොකක්ද ලැබෙන ආරාධනාව? එන්න අපිත් එක්ක පොඩ්ඩක් පොඩි ෂොට් එකක් දාලා පොඩි ජොලියක් දාමු කියලා තමයි ඉතින් ලැබෙන ආරාධනාව. එතනින් එහාට වෙන ආරාධනාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟට ට්‍රිප් එකක් යමු කියලා තමයි ලැබෙන ආරාධනාව. මෙතනින් එහාට වෙන ආරාධනාවක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මෙන්න මේ ලෝකයා කරන විදිහේ ආරාධනාවක් තමයි මෙන්න මේ දෙවියොත් ඇවිල්ලා මේ හාමුදුරන්ට කරන්නේ. එක්තරා විදිහක මෙන්න මේ අත්දැකීම් තුලින් අපිව යම්කිසි දිසාවකට අරන් යන ගතියකුත් තියෙනවා. දැන් අපි හිතමු දැන් අධ්‍යාපනයක් ලැබුවාම ඒකෙන් යම් යම් දේවල් ටිකක් අපි එක්රැස් කරගන්නවා. එතකොට සාමාන්‍ය ඩිග්‍රියක් වගේ කරොත් යන අවුරුදු ගණනාවක් ඒ සඳහා වැය කළා, මොකද්ද අන්තිමට එකතුකුනේ කියලා බැලුවොත්, මොකද්ද අන්තිමට රැස් කරගත්තේ කියලා බැලුවොත්, මගේ නම් අදහස තියෙන්නේ අන්තිමට දන්න දෙයකුත් නැහැ, නොදන්න දෙයකුත් නැහැ කියන විදිහට දේවල් ටිකක් ඉගෙනගෙන තියෙනවා. කිසිම දෙයක් හරියට දන්නෙත් නැහැ, ඒ වගේම නොදන්න දෙයකුත් නැහැ. SMS දෙකක් ගානේ ගානේ මොන මොනවා හරි ටිකක් ටච් කරගෙන යනවා. එකම සබ්ජෙක්ට් එකකවත් ඇතුළට යන්නෙත් නැහැ. ඊළඟට එකම සබ්ජෙක්ට් එකක් දන්නේ නැත්තේත් නැහැ. කල්පනා කරලා බැලුවහම. ඉතින් ওই වගේ අත්දැකීම් ටිකක් අපිට එකතු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට ලොකු පොතේ දැනුමක් ඉදිරියෙන් තියාගෙන අපි රැකී රක්ෂාවකට ගිහිල්ලා බැලුවොත් රැකී රක්ෂාවක ගොඩක් වෙලාවට මේ පොතේ විදිහට මේ දේවල් පාවිච්චි වෙනවට බොහොම ප්‍රායෝගික විදිහට වෙන වෙන ආකාරයෙන් විවිධ දේවල් පාවිච්චි වෙනවා. මේ කරුණු වෙනස්ම විදියකට පාවිච්චි වෙනවා. එතකොට මිනිස්සු එක්ක ගැටෙමින් මේ විදියට ඉලක්කයක් තියාගනිමින් කොයි විදියටද වැඩ කටයුතු කරන්න කියලා අමුතුම විදිහේ ස්කිල් සෙට් එකක් ඒ වගේ තැන්වලදී ඩිවලොප් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න මෙන්න මේ තරහ විදිහක කියනවා නම් මේ දේවතාවා කියන විදිහට මේ කාම යන් විඳින්න විඳින්න අපිට යම්කිසි දිශාවකට මෙන්න මේ ජීවිතයේ අත්දැකීම් එක්ක ජීවිතයේ සත්‍ය ස්වභාවය කොයි වගේද කියන එක පොඩ පොඩ පැහැදිලි වෙනවා. ඉතින් එක්තරා විදිහක අදහසක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ විඳීම තුලින් ගමනක් අරගෙන යනවා. පොඩක් කාලා බීලා ඉඳියාම කන්න බොන්න වැඩි වැඩියෙන් යෙදුනහම ටිකෙන් ටික කෙනෙක්ට තේරෙන්න පුළුවනි මෙන්න මේ කෑමේ කොච්චර කෑවත් ප්‍රතිඵලයක් නැහැ. මේ කෑම අන්තිමට වාමනයක් විදිහට තමයි ඉතුරු වෙන්නේ කියලා දැනෙන්න පුළුවන්. ඉතින් එහෙම හැකියාවක් තියෙනවා. ගොඩ දෙනෙක් හැබැයි කෑම දිගේ ගිහිල්ලා ගිහිල්ලා මොකද වෙන්නේ? ආයි කවදාවත් ගොඩ ගන්න බැරි ගන්නට හොදලා ගොඩ ගන්න බැරි ගන්නට පහළටම ඇදීගෙන යනවා. නර කෑමට තියෙන ආසාව නිසා. එතකොට තමුන්ත් වමනේ කරගෙන වටපිටාවේ උන්ගෙත් වමනේ ගාලා තමයි ගොඩ දෙනෙක් නතර වෙන්නේ. ඉතින් ඒ වෙනුවට බැලන්ස් එකක් හදාගෙන යම්කිසි විදියක යන්න පුළුවන් ද කියන උත්සාහයක් අපි තුල තියෙනවා. එතකොට මේ අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න ඇත්තටම ඒවයින් මෙන්න මේ ප්‍රතිපදාවකට අපිව එකතු වෙන්න එක් වෙන්න ගොනු වෙන්න හේතු කාරණා වෙන්න පුළුවන්. දැන් මෙතන සමහර විට රැස් වෙලා ඉන්න පිරිසුත් නොයෙකුත් ජීවිතේ විවිධ අවස්ථා සිදුවීම් හේතු කොටගෙන මේ විදිහේ ගමනකට වැටුණා වෙන්න පුළුවන්. ඒතට අත්දැකීම් අපිට යම්කිසි දිසානතියකට එල්ල කිරීම සඳහා හේතු වෙලා තියෙනවා. දැන් අපි දන්නවා ජීවිතේ යම්කිසි හොඳයි සුබයි ප්‍රියයි කියලා ඉඳපු පිරිස් කීප දෙනෙක් අන්න මැරිලා මැරිලා ගියපු අවස්ථාවලදී කොයි විදිහේ පීඩාවක්ද අපිට ඇති වුණේ? එතකොට ජීවිතයේ බොහොම ලඟින් ඉඳගෙන ආශ්‍රය කරපු ඒ පිරිස් නැති වෙලා යනකොට, වියෝ වෙලා යනකොට කොයි විදිහේ පීඩාවක්, චිත්ත පීඩාවක් අපි තුල ඇති වුණාද කියලා ගත්තොත් අන්න අර කලින් කන්න බොන්න තියුණ ආසාව මේ වගේ සිදුවීමක් තුලින් සමහර විට දුරස් වෙලා යන්න පුළුවන්. ඊළඟට අපි හිතමු යම් කිසි විදියක අර විදිය රැකී රක්ෂාවල ඒ ප්‍රශ්න ගැටලු අත්දැකීම් විඳිනකොට මේ මොනවා පිටිපස්සෙද මේ මිනිස්සු යන්නේ කියලා සමහර විට අදහසක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අධ්‍යාපනය අර විදිහට ලබනකොට මේ මොන විදිහේ අධ්‍යාපනයක්ද ලබන්නේ කියලා යම් කිසි අදහසක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු ඊට පස්සේ තියෙන හොඳ ඉලක්කයක්නේ ඒ කසාද ජීවිතයක් කියන එක. අන්න කසාදෙකුත් කරගත්තාම මොකද්ද මේ මම කරගත්තේ කියලා ටිකක් අඳුනගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි හිතමු දරුවෙකුත් හදාගත්තා නම් අන්න දරුවෙකුත් හදාගත්තට පස්සේ කොහොමද තත්ත්වේ, කොහොමද දැන් වැඩේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. මේ අත්දැකීම් තුලින් යම් කිසි අමුතුම විදිහේ සත්‍යයක් ඇත්තටම අපිට අවබෝධ වෙනවා. ඉතින් ඊටත් පස්සේ හැරිලා එන්න පුළුවන් නම් මේ විදිහට ප්‍රතිපදාවකට හැරෙන්න පුළුවන් නම් මේ විදිහට පැවිදි ජීවිතයකට හරි හැරෙන්න පුළුවන් නම් ඉතින් ඒ අත්දැකීම් ටික ඔක්කොම අන්න අර අපේ ඉදිරි ගමන ඉදිරි දිශාව පෙන්නුම් කරන්න හේතු වෙනවා. ඉතින් ඒ අත්දැකීම් ලැබලා තියෙන තරමට ඒ දිශාව අපිට පාද ගන්න හේතුවක් වෙනවා. නමුත් ඉතින් එච්චර දුර ගියාට පස්සේ ආපහු එන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ආපහු හැරෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. කෙනෙක් හැරෙනවා නම් අන්න දරුවෙකුත් අතෑරලා කොහොමද මේ වගේ දෙයකට එනකොට ලැබෙන පීඩාව, චිත්ත පීඩාව, හිතේ ස්වභාවය කියලා ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. ඉතින් මට ඒක ගැන කියන්න හරියට තේරෙන්නේ නැහැ. මොකද ඒ පියවර නම් මට තියන්න වෙලා නැති නිසා. එතකොට අන්න එච්චර දුරකුත් ගිහිල්ලා හැරිලා එන්න පුළුවන් නම් මේ දිශාවට යමු වෙන්න පුළුවන් නම් අන්න එතකොට අන්න මේ විදිහේ පීඩාවක්, වෙහෙසක් කොයි විදිහටද අපේ හිත තුලින් ඇති වෙන්නේ, ඒ වගේ මේ අත්දැකීම් කොයි විදිහටද මේ වගේ ගමනකට ඊට පස්සේ කාලෙක ගොනු වෙන්නේ කියන ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන්. අර විදිහට ඒ දරුවෙක් ඉඳලා හරි කමක් නැහැ. එච්චර දුරක් ගිහිල්ලා හරි කමක් නැහැ. යම් කිසි විදිහක තමුන්ගේ දිසානතිය වෙනස් කර ගන්න පුළුවන්. ඉතින් ওই විදිහේ අමුතුම දෙයක් මෙන්න මේ වගේ ගමනක් තුල තියෙනවා. මේ විදිහේ පැවිදි ගමනක් තුල තියෙනවා. එතන මේ දේවතාවා කියන ආරාධනේ යම් කිසි විදිහක අර්ධ සත්‍යයක් තියෙනවා. නමුත් මේ කියන වචන පමණින් නෙමෙයි, ඒ වෙනුවට මෙන්න මේ ප්‍රතිපදාවකට එල්ල වෙන දිශාව අනුව කල්පනා කරලා බැලුවොත් අත්දැකීම් නැති කෙනෙක් ගොඩක් වෙලාවට ඉතින් අර නොකාපු නොබීපු දේවල් ගැන හිත හිත කල්පනා කර කර කල්ගත කරනවා වෙන්න පුළුවනි. සමහර විට මේ ප්‍රතිපදාවකට වැටිලා ඉන්නවා, මේ වගේ දෙයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් නමුත් මේ ඒ කාමයන් විඳින්න යම්කිසි ආසාවක් කැමැත්තක් හිත තුළ තියෙන්න පුළුවන්. එවිදි දෙයක් තියෙන්න පුළුවන්. දැන් මම මේ රැකියාව කරන අවදීදී මගේ යාළුවෙක් ඉඳියා. එයාගේ අදහස අන්න මට වැඩි අවුරුද්දක් විතර වැඩිමල්. ඉතින් අන්න පැවිදි වෙනවා කියන අදහසින් තමයි ඉන්නේ. එතකොට පැවිද්ද ගැන විස්තරات කියනවා. ඉතින් මටත් කියනවා. ඉතින් මමත් කියනවා අනේ ඉතින් කරන්න පුළුවන් නම් හොඳයි තමයි, ඇත්තටම වටිනවා තමයි. අපි ඉතින් මේ වෙන වෙන දේවල් පස්සේ යන්නේ කියලා. අනේ ඉතින් මගේ තියෙන දැන්දීමත් මම ප්‍රකාශ කරනවා. ඉතින් මේ තැනත්තා කොහොම හරි ඒ රැකියාවිනුත් අස්සෙලා මම නම් පැවිදි වෙනවා කියලා මහා බෙරෙකුත් ගහගෙන ගියා. අන්තිමට ගියාට මොකද ඒ වැඩේ කරගන්න රැකියාවක් ලැබුණේ නැහැ. අර විදිහට පවුල් පසුබිමක් එහෙම ගැටලුවක් තිබුණෙත් නැහැ. දෙමාපියොත් නැහැ. ඊළඟට යම් කිසි විදිහක ඒ කසාද ජීවිතයක් එහෙම එකක්කට යොමු වෙලා තිබුණෙත් නැහැ. ආච්චි අම්මයි අයියයි විතරයි ඉඳී. නමුත් අයියානේ ඉතින් යන්න එපා කුවා කියලා කොහොම හරි ඒකෙන් වැළකුණා. අන්තිමට අර කන්න බොන්න ආසාවෙන් ඉඳපු මිනිස්සු ඇවිල්ලා පැවිදි වෙලා බණ කියන අතරේ අර කලින් අදහස දාගෙන ඉඳපු කෙනෙක් සමහර විට අන්න තාම ගිහි ජීවිතයක් ගෙවනවා වෙන්න පුළුවන්. ඉතින් ඔන විදිහේ අමුතුම ජීවිත පරිවර්තනයක්. තරා විදිහක මට නම් එහෙම කුඩා කාලේ ඉඳලා පැවිදි වෙන අදහසක් එහෙම එකක් පලාතක තිවිලා නැහැ. ඒ වෙනුවට වෙන වෙන දේවල් පිටිපස්සේ යාමක් වෙන වෙන දේවල් පිටිපස්සේ යන ඉලක්ක තමයි තියුනේ. ඉතින් එහෙම ඉලක්ක හරහා ගිහිල්ලා යම් කිසි විදියක ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගමනක් ආවද එවුනද කියලා කල්පනා කරලා බැලුවොත් ගොඩක් වෙලාවට ආවට වැඩිය එවුනා කියන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ විදිය ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් ඔය සමහර විට මේ රැකී රක්ෂා කරන අවදීදී බොහොම ළඟින් ඉඳගෙන පිරිස් ආරාධනාවල් කරනවා. පොඩ්ඩක් අපි මේ විදිහට එකතු වෙමු, මේ විදිහට හවසට එකතු වෙලා අපි කල්ල කට්ටිය එකතු වෙලා මේ විදිහේ මත්පැන් සාදයක් අපි පවත්වමු. පැවැත්වුවට මොකද මේ විදිහ ආරාධනාවකට යොමු වීමක් වැඩිය නැහැ. ඉතින් කියනවා බොන්නේ නැති ඔවුන්ගේ තියෙන පස්සේ තමයි වෙන වෙනම තමයි තියෙන්නේ. බොන්නේ නැති ඔවුන්ගේ තියෙන ඉලක්ක තමයි වෙන වෙන දිහාවල් තමයි තියෙන්නේ. එතකොට අන්න බීපු එකට අඩුම ගානේ බෝතලේ ගත්තට පස්සේ වටපිටාවේ ඉන්න ගෑනු එහෙම අමතක වෙලා යනවා. ගෑනු පෙරේතකම එහෙම පොඩ්ඩක් නැති වෙලා යනවා. බොන්නේ නැති වුන් ඒ අතින් හරිම භයානකයි කියලා ඔන්නේ ඉතින් පොඩි මඩ ප්‍රහාරයක් එල්ල කරනවා. එතකොට ඉතින් ළඟ ඉන්න ගෑනු ළම ඉදිරිපත් වෙලා කියන එහෙම කියන්නේ කොහොමද අපි මෙච්චර කාලයක් මේ ආශ්‍රය කරලා තිනු අපිට එහෙම කරදරයක් වෙලා නැහැ නේ කියලා ඕන අනිත් පැත්තට තව හේතු කාරණාවක් දැක්වෙනවා. ඔන්න ඒ විදිහේ දෙතුන් පැත්තක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් බීමකට ඇබ්බැහි වෙන කෙනෙක් වගේ ඒ ඔස්සේ ගමනක් තව තව කට්ටියට වෙන වෙනි ඇබ්බැහිව ගමන් තියෙනවා. ඉතින් මගේ දිනු හැබැයි තමයි අන්න අර දිහා දිසාවට තමයි එළෙලා තියුනේ. එළෙලා තියුණාට මොකද ඒ දිසාවට කොච්චර පෙරේත කමක් තියුණත් යම් කිසි විදියක සීමාවට කටළු හදාගෙන ඒ විදියට රාගය පිළිබඳුණත් යම් කිසි විදියක සීමාවක් ඇතුලේ තමයි මේ පීඩාව බොහෝ වෙලාවට කල්ගත කරේ. එතකොට මේ පීඩාව ඔස්සේ ඒ දිසාව ඔස්සේ කොච්චර එළවගෙන ගියත් මොකද අන්න යම් කිසි අවස්ථාවක ආපහු හැරිලෙන ගතියක් තියෙනවා. මෙතනින් එහාට පැන්නොත් අන්න ඉරි පැන්නා මල පැන්නා කියන ගතියට එනවා. ඉතින් අර අත්තල් බැඳගෙන ගියපු මිනිස්සු එක්තරා විදිහක අනාතනාත ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි ඔන විදිහ අත්දැකීම් සමග ගොනුවීමක් මේ වගේ ගමනක අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට ඒ විදිහේ ආරාධනාවක්ද දන්නේ නැහැ මේ දේවතාව කරන්නේ. කොහොම හරි ඉතින් මේ දේවතාවට නම් එල්ල වෙලා තියෙන්නේ ප්‍රහාරයක් තමයි මේක ඉදිරියට යනකොට. ඉතින් මෙහෙම කිව්වහම මේ සමිධිහා උඳුරෝ කියන මෙන්න මේ විදිහේ දෙයක්. කාලං වෝහං නජානාමි චන්නෝ කාලං නදිස්සති තස්මා අබුත්වා බික්ඛාමි මාමං කාලෝ පච්චගා. මෙන්න තමුන්ගේ අදහස තමයි කියන්නේ. මෙන්න මේ විදිහට පුඩා අවදියේ කැවිල්ල මේ විදිහට යන්තම් අවුරුදු 20 වගේ පෙරනකොට ඇවිල්ලා මේ පැවිදිකම් කරන හාමුදුරුව මෙන්න මේ විදිහ දෙයක් කියනවා. මොකද්ද කියන්නේ? කාලං වෝහං න ජානාමි. මම මේ මගේ මැරෙන දවස, මගේ ජීවිතේ කෙලවර වෙන දවස මම හරියට දන්නේ නැහැ. ඒ කියන්නේ මේ ජීවිත කාලේ කොච්චර දුරක් පවතීද කියලා මේ හාමුදුරුව කියන මම හරියට දන්නේ නැහැ. චන්නෝ කාලං නදිස්සති. අනේ අවදිය ඒ කාලේ මට ආවරණය වෙලා තමයි තියෙන්නේ. මට පේන්නේ නැහැ මට මේ මැරෙන දවස. තස්මා බුත්වා බික්කාමි. අනේ ඒ නිසා. අනේ කාරණාව නිසා මම මේ විදියට නොකා නොබීම. අර විදියට පංචකාම සම්පත්තිය කන්න බොන්න යන්නේ නැතුවම භික්ෂාවෙන් යැපෙන පැවිදිකමක් කරනවා. තස්මා බුද්ධා භික්ඛාමි මා මං කාලෝ උපච්චක. මෙන්න මේ අදහසයි. මොකද අදහස? මෙන්න මේ පැවිදි කමක් කරන්න සුදුසු මේ තරුණ කාලය මා ඉක්මවා නොයාවා කියන අදහසයි. නොහම හමුතු විදිහේ වෙනස්ම විදිහේ පිළිතුරක් මේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ දේවතාවට ලබා දෙනවා. ඉතින් කියන්නේ මොකද්ද? මෙන්න මේ මැරෙන දවසක් මට පේන්නේ නැහැ. එතකොට ඒක මගෙන් ආවරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ විදිහට නොකා නොබා නොබීම මේ විදිහට භික්ෂාවෙන් යැපෙන පැවිද්දක් සිද්ධ කරනවා. එතකොට මොන අදහසින්ද මෙන්න මේ තරුණ වයස මේකට හොඳ මේ අවදිය මා ඉක්මවා නොයාවා කියන අදහසයි. එතකොට ඔය කියන දේ බලන්න දැන් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ අන්න මේ ජීවිතේ කොච්චර කාලයක් පවතීද කියලා අපිට විශ්වාසයක් කරන්න බෑ. අපි ගොඩක් කාලවට අවුරුදු 80ක් වගේ ඉන්න ඉතින් plan කරනවා. plan කරනවා ඊට පස්සේ 800කට විතර plan කරනවා. 80 නෙමෙයි. නමුත් ඉතින් ඒ විදිහට කල් ගෙවන ජීවිත අපිට බොහොම කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වෙනුවට විවිධ විදිහට නොයෙකුත් දේවල් වල හැප්පෙමින් ගමන් කරලා යම් කිසි අවස්ථාවක මෙතනත්ත පොළවට බිමට වැටෙනවා. ඒ වැටෙන්නේ කොයි අවදීදද කොයි වයසේදද කියලා අපිට කියන්න බෑ. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ පොයින්ට් එකේ එක මොකද්ද මේ මම දන්නේ නැහැ මං කොච්චර කාලෙ ඉඳීද කියලා. එතකොට මේ විදියට 80ක් ඉඳී කියලා විශ්වාසයක් මට තියන්න බෑ. අනේ ඒක මට ආවරණය වෙලා තියෙන. ඒක නිසා මෙන්න මේ නොකා නොබීම මම පැවිදිකම් කරනවා. මොකක් නිසාද? මෙන්න මේ සුදුසු කාලය මා ඉක්මවා නොයාවා කියන අදහසින්. මේ විදියට අප්‍රමාදී වීමක් පිළිබඳ අදහසකින් තමයි මේ ස්වාමීන් වහන්සේ කටයුතු කරනවා කියලා සඳහන් කරන්නේ. එතකොට ඔය අප්‍රමාදී වීම අපි තුලට ලං කරගන්න පුළුවන්ද ගැත්තොත් අන්න අර දේවතාවගේ මතවාදය නිසා තමයි අපි අනිත් පැත්තට ඇදිලා ඇදිලා යන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියන මං කොහොම හරි අප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් එක එක්කෙනාට නොයෙකුත් ආකාරයෙන් කොයි විදිහටද අප්‍රමාද වෙන්න පුළුවන් කියලා කල්පනා කරලා බලන්න ඕනේ. මේ විදිහට ශික්ෂාවක ඉක්මුණාම මේ විදිහට යම් කිසි සීලයක් සමාදන් වුණාම කොයි කොයි ආකාරයෙන්ද මේ අප්‍රමාදී වීම අපිට කරන්න පුළුවන් කියලා පරීක්ෂාවක් තියෙනවා. එතකොට පන්සිල් වෙන්න පුළුවන්. ඊළඟට ආජීව අට්ටමක සීල වෙන්න පුළුවන්. උපෝසත අටසිල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමනීර දස සීලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපසම්පදා සීලයක් වෙන්න පුළුවන්. ওই විදිහට නොයෙකුත් වැටකඩලු තියෙනවා. තිබුණාට මෙන්න මේ කෙක්කෙනාට අදාළ සීලය කොයි විදිහටද අපිට රැක ගන්න පුළුවන් කියන ප්‍රශ්නයක් අපි තුල තියෙනවා. ප්‍රශ්නයක් අපි තුල තියෙනවා. අනේ ප්‍රශ්නය අපි කොයි විදිහටද දරාගන්නේ කියන දෙයක් තියෙනවා. ඉතින් එක්තරා විදිහක මේ පැවිද්ද ගැන කියනකොට කියනවා ඒක බත්තං ඒක සෙයියං. එක බතක් වළඳනවා, එක ආහාර වේලක් අරගන්නවා දවසට, ඒ වගේම එක ඇඳක සැතපෙනවා. මොන විදිහට තමයි මේ පැවිද්ද හඳුන්වන්නේ? එතකොට ඔය කියන කතන්දර දෙක බොහොම එකිනෙක සම්බන්ධ වෙච්ච දෙයක්. අපි විටක හිතෙනවා අපිට මේ හිත හික්මවන්න පුළුවනි, හිත හික්මවන්න උත්සාහයක් අපි ගන්නවා මේ ආහාර වගේ දේවල් පිළිබඳ පමණක් දන්නේ නැතුව. ඉතින් එහෙම කෙනෙක් පටන් ගන්න පුළුවනි. නමුත් කාලෙත් එක්ක මේක නැවත කරනකොට තේරෙන්න ඕනේ මෙන්න මේ හිත හික්මවීමට මේ ආහාරයේ සම්බන්ධතාවයක් තියෙනවා. එහෙම නැතුව නිකන් ආවට ගියාට බොරුවට මේ විදිහේ මෙන්න මේ විකාල භෝජනය වගේ ශික්ෂාපද සමාදන් වෙනවා කියලා තමයි කෙනෙක්ට හිතෙන්නේ. නමුත් කාලෙත් එක්ක පරීක්ෂාව කරලා බලනකොට, කාලෙත් එක්ක කල්ගත කරලා බලනකොට කෙනෙක්ට තේරෙන්න පුළුවනි මෙන්න මේ ආහාරයත් එක්ක කොයි විදිහටද මේ හිතේ ස්වභාවය සම්බන්ධ වෙන්නේ. එතකොට එහෙම පරීක්ෂාවක් කරන කෙනෙක්ට දැනෙයි සමහර විට මෙන්න මේ වික්ෂිප්ත හිතක් ගොඩාක් ශක්තිය පරිභෝග කරනවා කියලා. මේ ආහාර කියලා අපි ගන්න ශක්තියනේ. එතකොට මේ ශක්තිය කොහේ දිශාවටද යන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් අන්න වික්ෂිප්ත හිතක් ගොඩාක් ශක්තිය පරිභෝග කරනවා. එතකොට මානසික වෙහෙසක් අහම කොයි විදිහටද කල්ගත කරන්න කියලා අපිට දකින්න පුළුවන්. සමහර කෙනෙක් තමුන්ගේ තියෙන වෙහෙස පීඩාව මගහැරගන්න කොයි විදිහටද ආහාරය ඇබ්බැහියක් බවට පත් කරගෙන තියෙන්නේ කියලා අපිට දකින්න පුළුවන්. එතකොට අන්න එක පැත්තක් අනේ වික්ෂිප්ත හිතක් විසින් මේ ශක්තිය පරිභෝග කරන ආහාරය. ඒ වගේම තමයි අපි දන්න ওই ශික්ෂාපද වලින් වැට බැඳලා තියෙන ක්‍රියා. එන්නේ ඒ ක්‍රියාවුනුත් හැම වෙලේම මෙන්න මේ ශක්තියින් පරිභෝග කරන ක්‍රියා. එතකොට අපි හිතමු මෛතුන වගේ දෙයක් ගත්තොත් අන්න ඒක සෑහෙන ශක්තියින් යොදා ගන්න ශක්තියින් අවශ්‍ය වෙන ක්‍රියාවක්. එතකොට ඒ ක්‍රියාවලිය අවසානයේ කොහොමද මුළු ශරීරෙම දුර්වල වෙලා එකපාරට නිකන් වැටීමකට ලක් වෙන්නේ කියලා දකින්න පුළුවන්. අර සුරාන්තයත් එක්ක එන ඒ වෙනස අත් දකින්න පුළුවන්. එතකොට කොයි දිශාවටද මේ ශක්තිය යන්නේ කියලා අපිට අත් දකින්න පුළුවන්. ඒ වගේම ওই දෙක එකිනෙකට සම්බන්ධයි. මොකද්ද හැම වෙලේම අර වගේ ක්‍රියාවලි තුලින් අර වගේ ශික්ෂාපද කඩාගෙන යන අවස්ථාවලින් වික්ෂිප්ත හිතක් හදලා දෙනවා. ඒ වගේම වික්ෂිප්ත හිත තුලින් අර විදිහට අර ශික්ෂාපද වලට කැඩිලා යන්න ඉඩක් හදලා දෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියන මේ මත්පැන වගේ දෙයක් හරියට මේක පව් හදන කර්මාන්ත ශාලාවක් වගේ. පව් හදන කර්මාන්ත ශාලාවක් වගේ. මත්පැන් බිව්ව පමණින් නෙමෙයි ගැටලුව වෙන්නේ. අර විදියට ශික්ෂාවද කඩාගෙන යන්න තියෙන මේක ඒ හැකියාව, ඒ කටේ පාලනයක් නැති බව, ශරීරයේ පාලනයක් නැති බව හදලා දෙනවා. මෙන්න මේක තුලින් අන්න වික්ෂිප්ත වෙච්ච හිතක් හදලා දෙනවා. ඒ හැදීම තුලින් අර තැනත්තර උන් හිටි තැන අමතක වෙලා අන්න මහා මුලාවක යෙදිලා ඔන්න කල්ගත කරනවා. පවදා උදේට අර විදියට ලොකු ඔළුව කැක්කමකුත් එක්ක ඇහැරිලා කල්පනා කරනවා මොකද්ද මේ උනේ කියලා කල්පනා කරනවා. අන්න ওই විදියට මේ කිනෙකට සම්බන්ධ ආකාරයක් කොයි විදියද කියලා දකින්න පුළුවනි. එතකොට හැම වෙලේම මෙන්න මේ එක battan එක සෙයියන්. එක හැඳක සැතපෙනවා, එක වේලක් වළඳනවා. ඔන්න ওই කියන දේ දෙපැත්ත එකිනෙක ගැළපීලා එන දෙකක්. දෙකටම එක අර්ථයක් තියෙන දෙයක් තමයි ඔය කියන්නේ. දෙවිදිහකට කිව්වට අර විදිහට තනි ඇඳක තනියෙන් කල්ගත කරනවා. ඒ වගේම තනි ආහාර වේලකින් වළඳනවා. අනේ එතකොට දැන් මේ විදිහට ප්‍රතිපදාවක් යම් යම් පමණකට වඩන මේ පිරිසත් කල්පනා කරන්න ඕනේ මගේ ආහාරය කොයි විදිහටද මම පාලනය කරන්නේ. එතකොට හිතෙන්න පුළුවන් අයියෝ ඉතුරු වෙලා තියෙන්නේ මේක විතරයි ඒකත් කන්න එපා කියනවාද කියලා. නෑ කන්න අවශ්‍ය පමණට කන්න. නමුත් මේ කෑම තුලින් අනිත් පැත්තෙන් එන වික්ෂිප්ත ස්වභාවය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඊළඟට කාලා බීලා හොඳට උනාට පස්සේ හිතට නැගෙන්නේ මොන මොන වගේ සිතුවිලිද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අර බඩගින්න ඉන්න වෙලාවේ, වෙහෙසෙන් ඉන්න වෙලාවේ නැගෙන හිතුවිලි, එහෙම නැත්නම් අර විදිහට හොඳට කාලා බීලා ඉන්න වෙලාවේ අතරේ සිතිවිලි අතර වෙනස පොඩ්ඩක් අධ්‍යනය කරලා බලන්න. එතකොට අපිට එක්තරා විදිහක විවිධ දිශාවලින් වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඉතින් විවිධ අදහස් උදහස් තියාගෙන වැඩ කරන මිනිස්සු ඉන්නවා. නමුත් ඔය බඩහිර ලෝකේ වුණත් සමහර විට වෙනම දික්තියක් අරගෙන ගත කරන කෙනෙක් වුණත් සඳහන් කරනවා මම එක ආහාර වේලකින් යැපෙනවා. එතකොට මේ ලෝකේ අනිත් පැත්තේ ඉඳගෙන, එහෙම නැත්නම් නිරෝෂ්ලා ඉන්න පැත්තේ ඉඳගෙන කියන්නේ මේ උදේ මහත් වෙලා ඉන්න පැත්තේ ඉඳලා කියන්නේ මේ මොකද්ද? මම එක ආහාර වේලකින් යැපෙනවා. එහෙම නැත්නම් මං ආහාර වේල් දෙකකින් යැපෙනවා. මොකද්ද හේතුව? අන්න සමහර විට තමුන් පිළිබඳ අධ්‍යයනයකින්, තමුන්ගේ සීමා මායිම් පිළිබඳ අධ්‍යයනයකින් ගත්ත තීරණයක්. ඉතින් සමහර විට අපේ මේ රටවල්වලවත් ක්‍රියාත්මක නොවන දේවල් පෝයට ගිහිල්ලා ඉතින් කාල භෝජනය සමාදන් වෙනවා තමයි. නමුත් ඉතින් ගෙදර යන්නෙම කන්න බලාගෙනනේ. එහෙම නැතුව ගෙදරකදී මේ වගේ දෙයක් රකින්නවා කියන එක, ගිහි සමාජයක ඉඳගෙන මේ වගේ දෙයක් රකින්නවා කියන එක බොහෝ වෙලාවට අල්ප පිරිසක් තමයි කරන්නේ. ඉතින් අර වගේ පරිසරයක ඉඳලා, අර විදියට කාමයට බර පරිසරයක ඉඳලා ඒ වගේ කෙනෙක් ඒ විදිහ ප්‍රකාශයක් කරනකොට ඒ දිට්ඨිය මොනවා වුණත් යම්කිසි සංගුණු අර්ථයක් ඒක පිටිපස්සේ තියෙනවා. මෙන්න මේ හිත පිළිබඳ යම්කිසි පරීක්ෂණයක් සමහර විට ඒ පිරිසුත් කළා තියෙනවා. නා ආහාරයයි තනි ඇඳයි අතර සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඔය කතාව තමයි මේ ස්වාමීන් වහන්සේ කියන උත්සාහ කරන්නේ. ඉතින් මෙහෙම කිව්වට මොකද මේ දේවතා වගේ තර්ක ඉවර නැහැ. මේ දේවතා වගේ ප්‍රකාශ ඉවර නැහැ. ඉතින් මොකද කරන්නේ? අන අහසින් පොඩ්ඩක් බිමට බැහැලා එහෙම ෆලෝවේ සිටගෙන තවදුරටත් කියනවා. මහන ඔබ මේ තරුණ වයසේ ඉන්න කෙනෙක්. ඔබට මේ පංචකාමයන් අනුභව කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ මනුස්සයන්ටත් පොදු පංචකාමය අනුභව කරන්න. ඒ විදිහට ඒ දේවල් විඳින්න. ඒ විදිහට අනුග්‍රහයක් කරන්න. මොකද මෙන්න මෙහෙම කියනවා. අමුතු කතාවක් කියනවා. කියනවා මෙන්න මේ කාමයන් කියන ඒවා මේ වෙලාවේ විඳින්න පුළුවන් දේවල්. මෙන්න මේ සන්දිට්ටික වූ කාමයන් අතහැරලා කාලික වූ පැවිද්දක් පිටිපස්සෙ දුවන්න එපා කියලා අමුතුම විදිහේ වචන දෙකක් දානවා. සන්දිට්ටික කතාව අපි අහලා තියෙනවා. එතන මෙන්න මේ දේවතාව පෙන්වන්නේ වෙනම කෝණකින්. මොකද්ද කියන්නේ මේ කාමයන් කියන ඒවා මෙන්න මේ අදාදම විඳින්න පුළුවන් දේවල්. මේ මොහොතේම විඳින්න පුළුවන් දේවල්. අන්න එහෙම දේවල් අතහැරලා මෙන්න මේ කල්යාවල ප්‍රතිඵල ලබා දෙන කාලික වෙන මෙන්න මේ විදිහේ පැවිද්දක් පිටිපස්සේ දුවන්න එපා, මේ විදිහේ ප්‍රතිපදාවක් පිටිපස්සේ දුවන්න එපා කියලා ඔන්න තව තර්කයක් ගෙන හැර දක්වනවා. එතන මේ සමිත ස්වාමීන් වහන්සේ බොහොම දක්ෂ විදිහට මේ තර්කයේ අනිත් පැත්තට කියනවා, නෑවැත්නි මම මේ විදිහට මේ සන්දිට්ටික දේ අතහැරලා කාලිකයක් පස්සේ දුවනවා නෙමෙයි, මම මේ කාලිකයක් අතහැරලා තමයි සන්දිට්ටිකේ පිටිපස්සේ දුවන්නේ. මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා මේ කාමයන් කියන ඒවා කාලිකයි කියලා. මේ කාමයන් කියන ඒවා මේ සංසාරේ දිග්ගස්ස ගස්ස අරගෙන යන දේවල් කියලා. බොහෝ කාලයක් දුක පිනිස, අහිත පිනිස, විපත පිනිස පවතිනවා කියලා භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා. එතකොට මේ කාමයන් විඳීම තුළින් මේ ගමන දිග්ගැස් වෙනවා. තව තව ඉදිරියට ඇදීගෙන යනවා. අනේ ඒක දැකලා, අනේ කාමයන්ගේ කාලික ස්වභාවය දැකලා මම මේ සන්දිටික වූ මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මේ මොහොතේ යම් යම් පමණකට ක්‍රියාත්මක කරනවාද අන්න ඒ පමණට ප්‍රතිඵල ලබා දෙන, මේ මොහොතේම ප්‍රතිඵල ලබා දෙන, කල් නොයවා ප්‍රතිඵල ලබා දෙන ස්වභාවයක් මේ ධර්මයේ තුල තියෙනවා. අන්න ඒක නිසා ඒ කාලික වූ කාමයන් අතහැරලා මෙන්න මේ සන්දිට්ටික වූ මෙන්න මේ ධර්මයේ පිටිපස්සේ තමයි මම යන්නේ කියලා අර කියපු එකම කණපිට හරවලා කියනවා. කණපිට හරවලා කියනවා. ඉතින් ඒ කිව්වත් එක්ක අන්න එතනින් අද දවසට අපි යම් කිසි විදිහක මේ සූත්‍රය ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවද? අන්න ඒ හරිය අපි මෙතනින් නවත්තන්න තමයි කල්පනාව. ඉතින් මේ කියන කතාව තව ටිකක් පොඩ්ඩක් අඳුරලා ගත්තොත්, තව ටිකක් පැහැදිලි කරගත්තොත් මෙන්න මේ කාමයන් නිසා මේ සංසාර ගමන දිග්ගැස්සෙනවා. මෙන්න මේ ධර්මය මේ මොහොතේ කල්න යවා ප්‍රතිඵල දෙන ස්වභාවයක් තියෙනවා කියලා අර දේවතාවා කියන දෙයට විරුද්ධ දිශාවට තමයි මේ පෙන්නලා දෙන්නේ, මේ ඉලක්ක කරන්නේ. එතකොට යම් කිසි විදිහක දැන් අපි දකිනවා මේ විදිහේ ප්‍රතිපදාවක් වඩනකොටත් කෙනෙක් කියනවා මොකද්ද ඕවා නම් ඉතින් පස්සේ වයසට ගියාම කරගන්න පුළුවන්. අර විදිහට හැට පැනලා හොට බිම යනුනහම කරගන්න පුළුවන්. ඒ වගේද මෙන්න මේ තරුණ අවදී විඳින්න තියෙන දේවල් මෙන්න මේ පස්සේ කාලෙක පින් කරගන්න පුළුවන් කියලා යම් කිසි විදිහක ප්‍රකාශයක් කරනවා. මෙන්න මේ තරුණ අවදී අවශ්‍ය කටයුතු කරන්නේ රැකියාවක් කරන්න, ගෙයක් හදන්න, දරුවෙක් හදන්න, කසාදයක් බැඳගන්න, ඔය විදිහ ආරාධනාවල් එනවා. අන්න ඒවා ටික කරන්න. ඊට පස්සේ කාලෙක හිමීට වයසට ගියාම පින් කරගන්න පුළුවන් කියලා විවිධ විදිහට අපේ දෙමාපියන්ගෙන් පවා යම් කිසි විදිහක ආරාධනාවක් මතුවෙන්න පුළුවන්. එතකොට එක්තරා විදිහක මෙන්න මේ හිතමිත්‍රයෝ කියලා අපි සලකන, අපේ ඥාතියෝ කියලා අපි සලකන, අපිට බොහොම සැපසුව සලසනවා කියලා අපිට සලකන මෙන්න මේ පිරිස් පවා අන්න අර මාර්යාගේ රාජධානී මවුත් පීස් එකක්, එහෙම නැත්නම් කටහඬක්, වචන කියන රූකඩයක් බවට පත් වෙලා තියෙන්නේ කොහොමද කියලා අපිට දකින්න පුළුවනි. එතකොට මේ බොහොම ළඟ පිරිස් වලින් තමයි මේ වගේ අදහස් උදහස් ඉදිරිපත් වෙන්නේ. ඊළඟට අපි දන්නවා මේ වටපිටාවේ දිහා බැලුවොත්, දැන් කොවිඩ් දිහා බැලුවොත් අන්න කෝවිඩ් වලට බෙහෙත් නොගහ ඉන්නකොට වැඩියෙන්ම ප්‍රශ්න කාගෙන්ද කියලා කල්පනා කරලා බැලුවොත් අන්න අර මේ ළඟම කට්ටියගෙන් තමයි. ඊළඟට අපි හිතමු යම් කිසි විදියක ශික්ෂාපදයක් රැකගෙන ඉන්නවා නම් ඒකට වැඩියෙන්ම බාධා එන්නේ කාගෙන්ද කියලා බැලුවොත් මේ ළඟම කට්ටියගෙන් තමයි. යම් කිසි විදියක භාවනාවක් කරනවා නම් ඒකට වැඩියෙන්ම බාධා එන්නේ කාගෙන්ද කියලා බැලුවොත් මේ ළඟම කට්ටියගෙන් තමයි. අර විදියට කුණුවෙච්ච පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. අර විදිහට මාර්යාගේ රාජධානිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේවා මවුත් පීසස්, එහෙම නැත්නම් කටහඬවල් කවුද කියලා බැලුවොත්, එහෙම නැත්නම් මේවා රූකඩ කවුද කියලා බැලුවොත් අපිට මේ බොහොම හිතසුව පිනිස පවතින පිරිස් තමයි කියලා තමයි එතකොට එන්නේ විදිහට මේ හාමුදුරන්ටත් මේ දේවතාව බොහොම අනුකම්පාවෙන් ඇත්තරම් කියන්නේ පේනවනේ ඉතින් අනුකම්පාවෙන් මේ විදිහ ආරාධනාවක් කරනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ කියන ඔය කියන කතාව වැරදි. ඒ වෙනුවට මෙන්න මේ ධර්මය තමයි මේ අවස්ථාවේ ප්‍රතිඵල දෙන්නේ. එතකොට අන්නේ ප්‍රතිඵල දෙන බව අත්දැකීමින් යන ගමනක් තමයි අපි හැමදෙනාම මේ යෙදිලා ඉන්නේ. එක්තරා විදිහක දැන් මේ ශික්ෂාපදයක් සමාදන් වීම තුලින් තමුන්ගේ ජීවිතේ කොයි විදිහේ හිත තුල කොයි විදිහේ සහනයක් ඇති වෙනවාද කියන එක අත්දැකපු පිරිසක් එක්තරා විදිහක. සමාදන් වීම සහ නොවීම අතර වෙනස යම් කිසි පමණකට අත්දැකපු පිරිසක්. එතකොට අන්න ඒ වෙනස අපි තුල අපි අත්දැකලා තියෙනවා. ඊට පස්සේ යම් කිසි දෙයක් දන් දුන්නාම නොදී ඉන්නවට වැඩිය හිත තුල යම් කිසි සැහැල්ලුවක් ප්‍රසාදයක් ඇති වෙනවා කියන එක අත්දැකලා තියෙනවා. ඊට පස්සේ භාවනාවක් කිරීම තුලින් මේ හිත පොඩ්ඩක් මේ ඇවිස්සුන ස්වභාවය අඩු කර ගැනීම තුලින් මෙන්න මේ ඇවිස්සුනත් ඒවට ග්‍රහණයක් ඒවට අපිව වහහෙලා ගන්න තියෙන අවස්ථාව අඩු කර ගැනීම තුලින් හිත තුල මොන විදිය සහනයක් ඇති වෙනවද කියලා අත්දැකපු පිරිසක්. එතකොට මේ ධර්මය මේ අවස්ථාවේ ප්‍රතිඵල දෙනවා කියන එක තමුන්ගේ ජීවිත තුලින්ම අත්දැකපු පිරිසක් තමයි මේක තුලින් ඉන්නේ. එතකොට එන්නේ වදිහට මේ ස්වාමීන් වහන්සේත් කියන මෙන්න මේ ධර්මයේ මේ අවස්ථාවේ පිළිතුරු දෙනවා. ඒ අවස්ථාවේ ප්‍රතිඵල ලබා දෙනවා. මේ විදිහට ප්‍රතිපදාව කැඩීම තුලින් ඒ මොහොතේ සහනයක් සැනසීමක් ලැබෙන බව ටිකෙන් ටික මට දැනෙනවා කියලා තමයි මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. අන්නේ දැනීම තුලින් මම දන්නවා මේ කාමයන් කියන ඒවා ඔකේ අනිත් පැත්ත. කාමයන් හිත අවසන සුළුයි. මේ සංසාර ගමන තව තව දුරට දුරට ඇදීගෙන යන සුළුයි. තියෙන අපහසුතාව තව තව වර්ධනය කරන සුළුයි. අන්න ඒක නිසා මම මේ කාමයන්ගෙන් දුරස් වෙලා ඉන්නවා කියන අදහස තමයි මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. එහෙම ප්‍රකාශ කරාට මොකද අපි ගොඩක් වෙලාවට අත්දකින්න ප්‍රශ්නයක් තමයි අපිට මේක කාලෙත් එක්ක පවත්වගෙන යන්න බැරිකම. එතකොට ඕනම දිශාවකට යනවනම් ඊ යෑම හැම වෙලේම කාලෙත් එක්ක තියෙන තරඟයක් තියෙනවා. කාලෙත් එක්ක තියෙන සටනක් තියෙනවා. එතකොට කෙනෙක්ට මේක දිනපතා මේ විදිහට සක්මන් පරයන්ක විදිහට කරමින් සිහිය වඩමින් කල් ගෙවන්න පුළුවන්ද කියන ගැටලුවක් තියෙනවා. නමුත් ඒ අරගලයට මුහුණ නොදී අපි කොහොමද සාර්ථකත්වයක් ලබා ගන්න. දැන් ඔය පොඩ්ඩක් ඔය වටපිටාව විමසලා බැලුවොත් ඕනම වෘත්තියක සාර්ථකත්වයක් ලැබපු කෙනෙක් ඒ වෘත්තිය සඳහා කොච්චර කැපවීමක් කරලා තියෙනවද කියලා අපිට දකින්න පුළුවන්. සාමාන්‍ය පාවපන්දු ක්‍රීඩකයෙක් වගේ ගත්තොත් කියනවා මම මෙච්චර ගාණක් මෙච්චර පැය ගාණක් මම ට්‍රේන් කරනවා. මෙන්න මේ ට්‍රේනින් එක තුලින් තමයි මම මේ ලෝකේ හොඳම ක්‍රීඩකයා බවට පත් වෙලා තියෙන්නේ. නැත්තම් හොඳම ටීම් එකේ මම ඉන්නේ මෙන්න මේ ට්‍රේනින් එක තුලින්. එතකොට ඒක නැතුව මට මේ තත්ත්වෙට එන්න බෑ කියලා මේ තැනත් සඳහන් කරනවා. එතකොට අධ්‍යාත්මික ඒ විදිහේ ප්‍රතිපදාවක් වඩන කෙනෙක් වුණොත් ඉතින් කල්පනා කරන්න ඕනේ මේ විදිහේ ට්‍රේනින් එකක් නැතුව ආවට ගියාට නිකන් අර ඔහේ මෙහෙ එහෙ මෙහෙ යන ගමන් මේක කිරීමෙන් වැඩක් තියෙනවා. එහෙමනම් ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් යම් පමණකට. නමුත් අර විදිහේ සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. අනේ එතකොට ඒ සඳහා යම් කිසි විදියක දීර්ඝ කාලීනව යම් කිසි ප්‍රතිපදාවක එක දිගට යෙදෙන්න පුළුවන් ශක්තියක් අපි තුල ගොනු කරගන්න ඕනේ. ඒ ගොනු කිරීම තුලින් අන්න ටිකෙන් ටික තේරෙනවා මොකද්ද මම මේ විදිය ප්‍රතිපදාවක් වැඩිම තුලින් මා තුල යම් කිසි සහනයක් විවේකයක් ඇති වෙලා තියෙනවා කියන වෙනස අදකින්න පුළුවන්. අර විදියට ඇවිස්සුණු හිතක් වෙනුවට මගේ හිත තුල යම් කිසි සහනයක් දැන් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අර තියෙන ප්‍රශ්න ගැටලු බාධක සම්පූර්ණයෙන් නැතිලා යනවාද කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැනටත් අර අතීත සිදුවීම් මතක් වෙනකොට, අතීතේ වෙච්ච දේවල් මතක් වෙනකොට, ඒ කැඩිලා බිඳිලා ගියපු දේවල් මතක් වෙනකොට තාමත් දුක හිතෙනවා. තාමත් දුක හිතෙනවා. නමුත් ඉස්සර වගේ ඇවිල්ලා අඳුරු කරගෙන වහයලා ගන්න තත්වයක්, ඒ විදිහට සම්පූර්ණ නතු කරගන්න තත්වයක් ඒ දුකේ නැහැ. ඊළඟට අපි හිතමු කාමයන්, ඒ විදිහට රාග පිළිබඳ හැඟීම්, ඒ විදිහට ලිංගිකත්වය පිළිබඳ හැඟීම්, ඒ කාලයත් උස්සේ තිබුණු ඒවා තාමත් තියෙනවා. ඒ යකා තාමත් ඉන්නවා. නමුත් වැට කඩුළු බැඳලා 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 දැන් මොකද වෙලා තියෙන්නේ? අන්න මේ යකාට කන්න බොන්න අඩුයි. කන්න බොන්න අඩු නිසා දුර්වල වෙලා තියෙනවා. ඒකට ඉස්සර වගේ ප්‍රබලතාවයක් නැහැ. එතකොට දැන් අපි YouTube එකට ගිහිල්ලා බැලුවොත් අර ඇංගර් ඊටින් මාස්ටර් කියලා එකක් තියෙනවා. ඒ සක්‍රියගේ කතාවක් ඔය හදලා තින්නේ. එතකොට ඇමරිකාවේ පැත්තේ කොල්ලෙක් YouTube channel එකක හදලා දාලා තිනවා. ඒකේ තියෙනවා මේ මේ තරහ කවන්න කවන්න මේ යකා කොහොමද ටිකෙන් ටික ටිකෙන් ටික නැగిලා එන්නේ. ටිකෙන් ටික දියුණු වෙලා එන්නේ, ටිකෙන් ටික වැඩි වෙන්නේ. එතකොට මේකට ප්‍රතිවිරුද්ධ මොකක්ද කතාව කියලා, කොයි විදිහටද ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා මෙන්න මේ යම් කිසි ලස්සන වීඩියෝ එකකින් අදලා දාලා තියෙනවා. එතකොට මේ රාගෙත් ඒ වගේ මෛතුණිය කවන්න කවන්න මෙන්න මේ යකාගේ ශක්තිය වැඩි වෙනවා. එතකොට වැටකටළු බඳින්න බඳින්න ආහාර නැතුව දුර්වල වීමක් තියෙනවා. ආහාර නැතුව දුර්වල වීමක් තියෙනවා. නමුත් අර යකා තාම එහෙමම ඉන්නවා. එතකොට එක්තරා විදියක දැන් නම් ඉතින් අර සේලයින් දීලා යම් කිසි විදියක ග්ලූකෝස් දීලා යම් කිසි විදියක કૃත්‍රිම ශ්වසනය දීලා අනේ උඹත් කොහොම හරි රැඳිලා ඉඳපාන් කියන තත්වයක් තමයි තියෙන්නේ. අර විදිහටම අර භයානකත්වයෙන්ම ඒ විදිහටම යකා ඉන්දියට මොකද ඌවත් දැන් නිකන් රැකගෙන යන මතයක් වගේ දෙයක් තමයි අහු වෙලා තියෙන්නේ. ඌවත් තියාගෙන පොඩ්ඩක් සයිඩ් දෙකෙන් උගිනුත් හෙල්ප් එකක් අරගෙන යන්න පුළුවන්ද කියන තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ තත්වයක් අහම පොඩ්ඩක් රාග සිතුවිල්ලක් අතීතේ ඒ ක්‍රීඩා කරපු අවස්ථාවක් පොඩ්ඩක් හිතට දාලා බලන්න පුළුවන්. කොහොමද මේ ගින්න තාම ඇවිලෙන්නේ කියලා. ඒ විදිහට පොඩ්ඩක් ආහාරයක් දීලා, සේලයින් ටිකක් දීලා, පොඩි ග්ලූකෝස් පාරක් දීලා බලන්න පුළුවන් කොහොමද මේ ගින්න තාම ඇවිලෙන්නේ කියලා. නමුත් තේරෙනවා ඉස්සර තරම් මේ යකාට දැන් ශක්තියක් නැහැ. ඒ වෙනුවට ඉස්සර තරම් මේ අරමුණ වහලා ගන්න ස්වභාවයක් නැහැ. ඉතින් අනේ ඉතින් තව තව කාපන් කියලා තව තව ඒවා ඇදලා දාලා බලනවා. අනේ ඉතින් එකක් හරි පත්තු වෙයිද කියලා. එක්තරා විදියක ආහාර පරීක්ෂණයක්ද නැද්ද කියලා නම් මට තේරෙන්නේ නැහැ. නිකන් කල්පනා කරලා බලනවා මේකෙන්වත් හැඟීමක් මතුවෙලා එයිද. ඒත් ඉතින් අර පරණ විදියටම ටිකක් මතුවෙලා එනවා, ආපහු නැති වෙලා යනවා. තව එකක් ඇදලා දාලා බලනවා මේකෙන්වත් හැඟීමක් මතුවෙලා එයිද. ඒකත් තව ටික වෙලාවකින් නැති වෙලා යනවා. මේකෙන්වත් හැඟීමක් මතුවෙලා එයිද. තව ටික වෙලාවකින් ඒකත් නැති වෙලා යනවා. මොන විදිහේ පරීක්ෂණයක තමයි එක්තරා විදිහක යෙදිලා ඉන්නේ. අන්න අර විදිහට වැටකටළු බැඳගත්තට පස්සේ අර විදිහට භූමි තෙල් විසිකිරිල්ල නැති කරාට පස්සේ මෙන්න මේ ගින්න කොහොමද පවතින්නේ කියන පරීක්ෂණයක් තියෙනවා අපි තුළ. එතකොට ඒ ගින්න එක්තරා විදිහක කොහොමාරි අමාරුවෙන් පිම්බලා දැල්වගෙන ඉන්න ඕනේ අවශ්‍යතාවයකුත් තියෙනවා. මොකද ඔය තියෙන ශක්තියම තමයි යම් කිසි විදිහක ධර්ම දේශනාවක් කරන්න හරි, එහෙම නැත්නම් ධර්මයේ තේරුම් ගන්න හරි, අනේ ඒ විදිහේ දෙයකට උනත් ප්‍රයෝජනවත් වෙන්නේ ඔය ශක්තියම තමයි. ඔය ගිහි ජීවිතයක් වැරදි දිහාවකට එල්ල කළා තුන, ඒ විදිහට රාගය, ద్వේෂය විදිහට එල්ලල කළා තුන ශක්තියම තමයි යම් කිසි විදිහක හරි දිශාවට අපි හරවන්නේ. එතකොට ඒ ශක්තිය මර්ධනය කළා හරියන්නේ නැහැ. ඒ විදිහට මෙලොවම දෙයක් නැති ස්වභාවයකින් ඉඳලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට අන්න අර ශක්තිය නිවැරදි දිශාවකට එල්ල කරනවා. එතකොට රාගය කියන එකත්, ద్వේෂය කියන එකත් ශක්තිය තමයි. ඒ ශක්තිය අපිට පුළුවන් ඉඳ නිවැරදි දිශාවකට එල්ල කරන්න. ඒ මර්ධනය කරන්න ගියොත් මොකද වෙන්නේ? අන්න ඉතින් පිස්සු ඩබල් වෙන එක තමයි වෙන්නේ. තල්ලලා තල්ලලා පොඩි කරන්න ගියොත් පිස්සු ඩබල් වෙන එක තමයි තියෙන්නේ. ඒ වෙනුවට උඹත් ඉඳපන් පොඩ්ඩක් සපෝට් එකට ඉඳපන්. ඉතින් මේ නිකන් කම්මැලි වෙලාවක නිකන් දාලා බලන්න අරමුණක් තියෙන්නේ උඹ ළඟ විතරයි කියලා අන්න ඌවත් පොඩ්ඩක් පැත්තකින් තියාගෙන යන ගමනක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ කියන වී නණ්ඩුවේ කතාව. අර වී ඇටේ කෙලවර තියෙන උල ගැන කියන්නේ මේ. මෙන්න මේ වී නණ්ඩුව හරියට දිසානතියකට තැබ්බුවොත් මෙන්න මේ වී නණ්ඩුවට පුළුවනි අත්ලක් පත්ලක් පලන්න උනත් ශක්තියක් මේ වී නණ්ඩුව තුළ තියෙනවා. මෙන්න මේ සියුම් තුඩ තුළ තියෙනවා. හැබැයි හරි ඇංගල් එකෙන් හරි දිශාවට හරි විදියට තියන්න ඕනේ. එතකොට මේ ශක්තියත් වනසන වෙනුවට අපි තුළ මේ කාමයන් කෙරෙහි තියෙන මේ උනන්දුව ශක්තිය වනසන වෙනුවට අපි ඒක බලනවා හරි දිසානතියකට හදන්න පුළුවන්. පණ්ඩිතකම් කියවන්න කැමති නම් බණක් ගැන මොනවහරි කියෝ කියෝ ඉන්න පුළුවන්. ඊට පස්සේ කන්න බොන්න කැමති නම් කෑම බීම ගැන ධර්ම දේශනාවක් හරි කරන්න පුළුවන්ද? ද්වේෂය කැමති නම් ද්වේෂය යොදලා කොහොමද මම මේ විදිහේ ප්‍රතිපදාවක් දිහාවට වඩවන්නේ කියන අන්න අර දිසානතියේ වෙනසක් තියෙනවා. අන්න ඒ විදිහේ දිසානතිය වෙනසක් තුල තමයි මේ පැවිද්දක් තුලින් මේ ප්‍රතිපදාවක් තුලින් වර්ධනය වෙලා එන්නේ. එහෙම නැතු ඔක්කොම අතහැරලා දාලා මේ ටික ඔක්කොම එපා කියලා අත් දෙක පියදගෙන ඉඳියා කියලා නිවන් යයි කියලා නම් හිතෙන්න අමාරුයි. ඒ වෙනුවට කාලයක් තිස්සේ එහෙම ඉඳලා ආපහු අර තියුණ තත්ත්වයට එහා ගියපු අන්තිකට ගිහිල්ලා වැටෙනවා. දැන් ඔය පක්ෂමාරු කරන කට්ටිය ගැන ගොඩක් කල්පනා කරලා බැලුවත් මේ JP එකේ ඉඳලා යම් කිසි විදිහක ඒ වෙන අදහස් දරමින් ඉන්දිය කෙනෙක් අන්තිමට පක්ෂ මාරු කරලා ගිහිල්ලා වැටෙන්නේ කොහෙටද කියලා බැලුවොත් අන්න අර UMP එකෙත් එහා අන්ති කෙරවලට තමයි ගිහිල්ලා වැටෙන්නේ. ඔන්න ඒ වගේ ප්‍රතිපදාවල් තමයි අපේ ගොඩක් දුරට තියෙන්නේ. ඒ වුණාට ඒකටත් නැහැ මේකටත් නැහැ කියලා ඉන්දියා නම් අන්න ප්‍රතිපත්ති ಜಾති දෙක තුනම තමන් තුළ තියෙනවා. අන්න ඒ විදිහේ යම් කිසි විදිහක සමබරතාවයක් තුලින් යන ගමනක්. ඉතින් ඒ පිළිබඳ විරුද්ධ විදිහ ආරාධනාවක් කිරීමක් මේ දෙවියා තුලින් සිද්ධ වෙනවා. නමුත් මේ ස්වාමින්වහන්සේ විරුද්ධ විදිහක අදහසක් දක්වනවා. දැක්වට මොකද ඔය හබේ ඔය කතන්දරේ ඔතනින් කෙලවර වෙන්නේ නැහැ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ ගාවට මේ ගමන යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් එක්තරා විදිහක මේ දේවතාවා කියන පැත්තෙනුත් අපිට යම්කිසි කරුණු ටිකක් දෙන හැර දක්වන්න පුළුවන් වුණා. ඒ විදිහට ඒ දේවතාවට සම්පූර්ණයෙන් ප්‍රහාරයක් එල්ල කරනව වෙනුවට ඒ පැත්තත් යම් පමණකට සාධාරණීකරණය කරන්න අපි උත්සාහ දරුවා වෙන්න පුළුවන්. ඊළඟට සමිඳි හාමුදුරුවෝ කියන පැත්ත නම් අපි ගොඩාක් දුරට අහලා දැකලා තියෙන පැත්තක්. එතකොට ඒ පැත්තත් අපි ගෙන හැර දැක්වුවා. නමුත් ඔතනින් ওই වැඩේ කෙලවර වෙන්නේ නැහැ. ඉතින් අපි තව සති කිහිපයක් ඉදිරියට බලමු. ඊතුරු ටික කොහොමද අරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් අද මේ ධර්ම දේශනාවත් අන්න අර විදිහට තමන්ගේ තියෙන ශක්තියින් නිවැරදි දිසා නැතියකට අර විදිහට වීනණ්ඩුව කොහොමද එල්ල කරන්නේ අත්ලක් පත්ලක් බලන්න පුළුවන් වෙන දිසාවකට කියලා අන්න ඒ විදිහ ශක්තියක් තමන් තුළ ගොනු කර ගැනීම සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු.